2011 නවවෙනි මාසේ 27 වෙනි අඟහරුවාදා භාවනා වැඩසටහන. මේ හැමදෙනාම මෙතනට පැමිණිලා ඉන්නේ ඉගෙන ගන්න නෙමේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. වෙන භාවනා වැඩසටහන් වලදී, දේශනාවන් වලදී ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද ඉගෙන ගන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම. අනේ ඉගෙන ගත්තා. ඊට පස්සේ අහන සම්මා සංකප්පය කියන්නේ යහපත් කල්පනාව. ඒකටත් උනන් තව ටිකක් එකතු කරගන්න පුළුවන් නේ. මේ විදියට අකුසල් කරන්න නැතුව මේ විදියට කුසල් කරන වැඩපිළිවෙල. ඕකට කියන්නේ ඉගෙන ගන්නවා. ඔය ඉගෙන ගැනීමෙන් හොඳයි. බුද්ධ නැතුව ඉන්නට හොඳයි. ඒ වුණාට ඉගෙන ගත්තට අපේ ජීවිතේ පරිවර්තනය වෙනවද? වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඒව හරියට බූරුවාගේ පිටේ පටවන හකුරු වගේ. පිටේ හකුරු බැටවුවම ජීර්ණය වෙන්නේ නැහැ නේ. කන්ට ඕනේ. අනුභව කරන්න ඕනේ. අනුභව කරොත් තමයි තියෙන්නේ. ඒ නිසා මතකය කියලා කියන්නේ අර තමන්ගේ හිස මත පටවන දෙයක් වගේ තමයි දැනුම කියන්නේ. දැන් අපි දැනුමින් දන්නව තරහ ගන්න හොඳ නැහැ. නමුත් වැඩේ කෙරෙනවද? දැනුමින් දන්නව තණ්හා කරන්න හොඳ නැහැ. වැඩේ කෙරෙනවද? නැහැ. දැනුමින් දන්නව ඉරිසියා කරන්න හොඳ නැහැ. වැඩේ කෙරෙනවද? වැඩේ කෙරෙනව හොඳට ඉරිසියා කරනවනේ. නේද? එහිමනම් දැන් බලන්න දැනුමේ තිබුණට ඒවා මිනිස්සුන්ගේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ත්‍රිපිටක ආචාර්ය මහාමුදුරුවරු පව නේද ගන්න කේන්තිය දිහා බැලුවාම, කරන ඉරිසියාව දිහා බැලුවාම, කරන කුඩු කේරුවන් දිහා බැලුවම හිතා ගන්න පුළුවන්. ඒ නිසා දැනුමින් ඉගෙන ගැනීමෙන් ඇති ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරා ගාථාපද 1000ක් මතක තියා ගන්නවට වඩා එක ගාථා ධර්මයක යථාර්ථය දැන ගැනීම වටිනවා. තේරුම් ගන්න. හිත තේරුම් ගන්න වටිනවා. කොහෙවත් ඈත තියෙන දෙයක් ගැන, පොතක තියෙන දෙයක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. මොකක් ගැනද කතා කරන්නේ? හිත ගැන. ඔබ ළඟ තියෙන හිත ගැන. අපේ මේ හිතවල සියලු දෙනාම කායික ස්වභාවයෙන් වෙනස් වුණාට හිතේ ස්වභාවය එකයි. ඒක පොඩි පොඩි අඩුපැඩිකම් ටිකක් තිබුණට හිතේ තියෙන ಜಾති ටික එකයි. ලෝභ දේශ මොහ ටික එකයි. ඉන්ද්‍රියනුත් වැඩිපුර නැහැනේ, හැමෝටම ගහන්නනේ තියෙන්නේ. හැමෝටම සමානයි. සමානයි. ඒ නිසා අපිට මේක කාටත් පොදුයි කියන්න පුළුවන්, පොදුයි අඳුන ගන්න පුළුවන් දෙයක්. ඉන්ද්‍රියන් වල ස්වභාවය ඉස්සෙල්ලම අඳුන ගන්න ඕන. ඇහෙන් ගන්න පුළුවන් රූප. ඒක අරගෙන චක්කු විඥාණයෙන් ඕනනම් තව තව රූප මව මවා ඉන්න පුළුවන්. ඒක මනෝ විඥාණයත් එක්ක එකතු වෙලා. බැරිද? පුළුවන්. ඕන තරම් ඇහැට සාපේක්ෂිතව ගතිපු රූපයක් මනෝ සංකල්පන ඇති කරලා මව මවා ඉන්නෝ. දැක්කේ නැහැ. දැන් මවන. ශබ්දත් එහෙමයි. මවන්න පුළුවන්. ගන්ධත් මවන්න පුළුවන්. රසත් මවන්න පුළුවන්. ස්පර්ශය මවන්න පුළුවන්. එහෙමනම් මනසේ මනෝමය ස්වභාවයන් පවා මනසේ ඇති කරගත්ත මවාගත්ත දෙයකුත් තව මනෝ කර්ම එකතු කරලා මවන්න පුළුවන්. මේ තමයි ඉන්ද්‍රියන් වල ස්වභාවය. ඕකට කියන්නේ ලෞකිකත්වය. මොකද කියන්නේ? ලෞකිකත්වය කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ ඔක්කොම ලෝකීයයි. ලෞකිකයි. ඔය ලෝකීය කියන එක තමයි ලෞකික කියලා හැදෙන්නේ. ඒගොල්ලන්ටම තමයි ලෝකයා කියලා කියන්නේ. ලෝකයා කියලා කියන්නේ ලෞකිකයි කියන එක. ලෝකේ ජීවත් වෙන්නේ. ඉතින් ඕක ඇතුලේ හිර වෙලා ජීවත් වෙන. ඔය ඇත්තෝ දැන් බලන්න ওই ඉන්ද්‍රියන් හයද කූඩු වෙලා ඉන්නේ. ඔය බඹයක් පමණ ශරීරයෙන් එහාට පොඩ්ඩක්වත් ගිහිල්ලා බලන්න හිතෙන්නේ නැහැ. ඔය බඹයක් පමණ ශරීරය ඇතුළේම ඉඳගෙන තමයි දුක් විඳින්නේ, සැප විඳින්නේ, බය වෙන්නේ, සතුට වෙන්නේ ඔක්කොම. කූඩු වෙන. දැන් ඔතන තේරුම් කරගන්න ඕක තමයි දුක්ඛ සත්‍ය. මොකද්ද දුක්ඛ සත්‍ය? බලන්න ඔය කූඩුව ඇතුලේ මොන දේ ලැබුණත් තියෙන සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. උපාද තිටි භංග තියෙන ඔය සිතුවිල්ලකත් ඇස කරනාසේ දිව ශරීරයේ කියන ඉන්ද්‍රියන් හයෙමත් තියෙන දේ තමයි උපාද තිටි භංග. එතකොට මනෝ මේක ඇතුළේ ඉඳලා මනසේ තමයි ජීවත් වෙන්නේ. මනෝ කියන්නේ මවාගත් කියන අර්ථයනේ. මනෝ කියන්නේ මවාගත් අර්ථය. අර පොඩි බබාලා හිතනවා වගේ අද මාමා මේ ටොපි ගිනේ, අද තාත්තා මේ සෙල්ලම් බඩු ගිනේ කියලා මවා ගන්නවා වගේ මේ පුතජන අපි මේ මවාගෙන ඉන්න පොඩි පොඩි දේවල් ලොකු ලොකුවට පොඩ්ඩක් හදාගෙන මගේ ගේ දොර, මගේ ඇස කන නාසය දිව ශරීරේ, මගේ හස්ස සම්පත්, මගේ ඥාති හිත මිතුරු ධන සම්පත් ආදී අනේකාකාර දේවල් මවාගෙන මම ලස්සන කෙනෙක්, මං අවලස්සන කෙනෙක්, මම බොහොම ගරු ගහාම්බීර කෙනෙක්, මම තත්ත්වයක් තියෙන කෙනෙක්, මම තත්ත්වයක් නැති කෙනෙක්, මල් ලොකු කෙනෙක්, පොඩි කෙනෙක් කියලා මොකද කරන්නේ? මවා ගන්නවා. අපි අපිට මවා ගන්නවා. දැන් ලොකු කෙනෙක් කියලා මවා ගත්තත් පොඩි කෙනෙක් කියලා මවා ගත්තත් ඒ දෙකේම වෙනසක් නැහැ. දෙකම එකයි. හීනමානය, අදිමානය. මාන කියන්නේ කෝණ. කේක මාන කෝණ තියෙනවා. ඉතින් අපිට තියෙන ඒවට කියන දෘෂ්ටි කෝණ. එහෙමනම් ඒ කෝණ වලින් බලන එකේ නතර වෙන්න ඕනේ. ඒකට කියන්නේ දෘෂ්ටි. කෝණයකින් බලනවා කියන්නේ දෘෂ්ටිය. ඒකවල දෘෂ්ටියකින් තොරව බලනවා නම් තමයි සම්මා දිට්ඨි වෙන්නේ. දෘෂ්ටි නැත්තම් සම්මා දිට්ඨිකයි. සම්මා දිට්ඨිකව බැලුවාම දුකද්ද සතුටද්ද දැනෙන්නේ? යමක් දිහා බැලුවොත් එහෙම. අපි හිතමුකෝ මලක්, ලස්සන මලක් දිහා සම්මා දිට්ඨිකව බැලුවොත් දුකද්ද සතුටද්ද දැනෙන්නේ? දෙකම දැනෙන්නේ නැහැ. දෙකම නැහැ. මොකද කෝණයක් නැහැනේ. අපි එහෙම නැත්තම් බලලෙක් හරි බල්ලෙක් හරි කැත කරපු කැත ගොඩක් දිහා බලනෝ සම්මා දිට්ඨියෙන්. මේ පාලි වචන එකතු කරන්නේ නැතුව ඔයගොල්ලෝ දන්න වටපිටාවේ බල්ලෝ හැම ඉන්නෝ දැකලා තියෙනවානේ. ඒ නිසා තියෙන උදාහරණ අරගෙන කියන්නේ කැත ගොඩක් දකින්නවා සම්මා දිට්ඨියෙන්. මොකද පිළිගොලක් අයියෝ කියලා හිතෙනවද? එහෙනම් ලස්සනයි, බොහොම හොඳයි බල්ලා කරපු වැඩේ කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ නැහැ. එයා සම්මා දිට්ඨියෙන් දකින්නකොට මේක අල්ලපු බල්ලා ගෙදර බල්ලා ඇවිල්ලා කළාද මුකුත් තරක් එන්නේ නැහැ. අල්ලපු ගෙදර බල්ලා තමගේ ගෙදර බල්ලා ගැත කරා නම් අයියෝ ගැත කරා කියලා අයින් කරා. හැබැයි අල්ලපු ගෙදර බල්ලා ගමගේ මිතුරට ඇවිල්ලා ගැත කළා කියු තරහා යනවා. ඈ දැන් ඔන්න සම්මා දිට්ඨියෙන් බැලුවොත් එහෙම මේක අල්ලපු ගෙදර බල්ලා කළාද තමගේ ගෙදර බල්ලා මුකුත් තරහක් යන්නේ නැහැ. ආසාවකුත් නැහැ, මුකුත් නැහැ. කල යුතු දෙයක්, විය යුතු දෙයක් විතර තියෙනවා නම් ඒ දෙක කළා එච්චරයි. ඒක ඉවත් කරන්න තියෙනවා, ඉවත් කළා එච්චරයි. එතකොට සම්මා දිට්ඨිකත්වයේ තමයි ඇත්ත தත්වය කියන්නේ. ඇත්ත தත්වය දකින්න ඥානය. සත්‍ය தත්වය දකින්න ඥානය එතන පහළ වෙනවා. දැන් මතවාදී දකින්න නුවණනේ දැනට තියෙන්නේ. ඒකනේ අර තමන්ගේ බල්ලනම් කමන්නේ, අල්ලපු ගෙදර බල්ලනම් මෙතන කැත කරලා තියෙන්නේ. බනිනවා එයාගේ බල්, මේ බලන ඕගොල්ලගේ බල්ල ඇවිල්ලා අපේ මිදුලේ කැත කරලා යනවා කියලා. එතකොට මතවාදී බුද්ධියෙන් බලන්නේ. හොඳයි, දැන් ඔය තේරුම් කරගන්න ඕන තමන් ඉන්න තැනිය හොඳයිද, තමන්ට වාසය කරන්න ඔය තියෙන කූඩුව හොඳයිද, එහෙම නැත්නම් තමන් ඉන්න තැන තමන්ට මාරුවක් කරගන්න ඕනද, එහෙම නැත්නම් ඔය තැනම තව ටිකක් ඉන්නවද? ඔක දිරලා යනකොට ටික ටික ගේ මාරු කරන්න හිතෙනවා. වයසට යනකොට තමයි ඔක දුකයි කියලා තේරෙන්නේ. හැබැයි දුකයි කියලා තේරෙනකොට අර ස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය අඩු වෙනවා. එතකොට ධාරණ ශක්තිය, ආවර්ජන ශක්තියම අඩු වුණාට පස්සේ, ස්නායු ක්‍රියාකාරීකම් අඩු වුණාට පස්සේ විදර්ශනා කරන්න බෑ. එතකොට නිවන් දකින්න බෑ. අන්න ඒකයි වෙන්නේ. වැඩේ ඕන වෙනකොට වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි තරුණ කාලෙදි දකින්න කියලා කියන්නේ. ගොඩාක් අය හිතාගෙන ඉඳලා තියෙන ගොඩාක් අය දන්නේ නිවන් දකින්නවා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම වඩලා නිකන් පිළිකුල වඩාගෙන නිකන් මලකුණු හිතේ මවාගෙන ඉන්න ජීවිතයක් කියලා තමයි මේ සමාජයේම දන්නේ. බුදුදහම කියන්නේ ඒක නිකන් කෝටියට අරන් 100ට දීලා වගේ ඉන්නා වගේ මට්ටමක් කියලා නිකන් කලගිරිල එපා වෙලා ඔන්න මලා මෙන්න මලා ගහන්න ඉන්නවනම් එහෙමයි කියලා නැහැ. එහෙම නෙමෙයි, වඩාත් ප්‍රීතිමත්ව, වඩාත් සතුරුදායකව, වඩාත් සැහැල්ලුවෙන්, වඩාත් සහනශීලීව, වඩාත් සෑහීමකින් යුක්තව ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක්. ඒ නිසා අද ලබා ගත්තොත් ඔබ කල්පනා කරන්න ඕන මෙතන ඉඳලා තාමට වසර 10ක් 15ක් 20ක් 25ක් 30ක් මේක භුක්ති විඳින්න පුළුවන්. ඉතින් මගේ වයසෙන් අවුරුදු 23 මම මේක ලැබුවා. ලැබපු නිසා මට සෑහෙන කාලයක් දැන් මේක භුක්ති විඳින්න පුළුවන්. ඕගොල්ලන්ට වඩා මම සෑහෙන භාග්‍යවන්තයි. ඔයත්න්ට වඩා මං හරිම භාග්‍යවන්තයි. ඈ හරිම වාසනාවන්තයි. ඇයි අර පුතජන ජීවිතයක තියෙන දැවීම් මුකුත් නැහැ. දැන් මට ටික වේදවසක් කොහොම මම තනියම මෙහෙම ඉන්නකු නිසා මගේ හිත දිහා මම බලන් ඉන්න නිසා පුතජන ජීවිතයක මිනිස්සෙක හිතේ තියෙන දැවීම් මේව මොනවද කියලාත් මට දැනෙන්නේ නැතුව යනවා. නමුත් පොඩ්ඩක් මේ නගරෙට ගිහිල්ලා මේ සබව ධර්මයත් එක්ක මේ බස්රීක ගමන් කරලා පොඩ්ඩක් බලන්න ඕන මිනිස්සුන්ගේ හිත කොයි වගේද කියලා. ආප පුච්චන චාච්චිය වගේ. ඈ ඈ කොත්තු ගන්න ලෑල්ල වගේ රත් වෙලා මහා ගිනි ගොඩක්, මහා සද්ද ගොඩක්. හැබැයි ඒකම ජීවිතේ වුණාම අර පුරුදු වුණාම ඒක දුකක්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. මාළු උදවිය මූදේ යන්න පුරුදු වුණාම අපිට නම් බෑනේ අර මූදේ රස්නේ දරාගෙන එක දවසක් යන. නමුත් ඒක පුරුදු වුණාට පස්සේ එයාට ඒක සාමාන්‍ය වෙනවා. අපිට නම් බෑනේ පේමන්ට් එක එක දවසක් ගෝණි කෑල්ලක පඩංගුවක බුදිය ගන්න. කීයක් දෙනවයි කිව්වත් බෑනේ. හරිම අමාරු වෙනන්නේ අම්මෝ. ඊට බහමද රෝහල් ගත වෙන්නේ මේ මදුරු කාලෙම. නමුත් සමහර මිනිස්සුන්ට ඒක ජීවිතේ වෙලම කරගෙන යනවා. ඒ වගේ ටිකක් අර පුතඥයා මේ තියෙන වටිනාකම, මේ නිවනේ තියෙන සැහැල්ලුව වටිනාකම, මේ ෂේම භූමියේ වටිනාකම දන්නේ නැති වුනහම ඒකමයි ජීවිතේ කියලා හිතාගෙන මොකද කරන්නේ? ආ ඒකෙම ජීවත් වෙනවා. ඒකටම හුරු වෙලා ඉන්නවා. අර මේ ස්වභාවයක්. ඉතින් මේක නුවණැති කෙනෙක් දැනගන්නවා. මෙහි ඉන්න තැනට වඩා සැපවත් තැනක් තියෙන්න ඕන. මීට වඩා සැපවත් තැනකට අපිට යන්න පුළුවන්කම තියෙන්න ඕන. මීට වඩා සැනසෙල්ලක් මට ඕනේ කියන අදහසක් ඇති වෙනවා. ඒ තමයි මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව දීර්ඝව හිතන්න පුළුවන් චින්තාමය ප්‍රඥාවක් ඇති අය. ඒක ලැබෙන්නේ චින්තාමය ප්‍රඥාවක් ඇති අය. ධනේ තියෙන කෙල ඒකේ තියෙන ස්වභාවය ආදීනවේ දන්නේ නැත්නම් එයා ධනෙ පස්සෙම දුවගෙන යනවා. ඒකේ තියෙන කෙලවරේ, ඒකේ තියෙන තෘප්තිය, ඒකින් ලබන්න පුළුවන් දේවල් පිළිබඳව පූර්ණ දැනුමක් ඇති වෙනවා නම් එහෙම අවසානයේ මොකක්ද වෙන්නේ? අර දුක්ඛ ලක්ෂණයට, අනිත්‍ය ලක්ෂණයට එනවා. අනිත්‍ය ලක්ෂණයට එනවා. ඊට පස්සේ අපි හිතමුකෝ නම්බුනාම කීර්ති ප්‍රශංසා ලබන්නේ. ඒකේ කෙලවරේ දිහා බැලුවම මොකද තියෙන්නේ? මේක මහ පුස්සක් කියලා පේන්න පටන් ගන්නවා. ඉතින් තමන් මොනම හරි දෙයකින් මාන්නයක්, එහෙම නැත්නම් කෝණයක්, එහෙම නැත්නම් දෘෂ්ටියක් හදාගන්න ඕනම දෙයක කෙලවර බලාගෙන ගියෝ එක්කෝ අපි ඒගොල්ලන්ගෙන් වෙන් වෙනවෝ නැත්නම් අපෙන් ඒගොල්ලෝ වෙන් වෙනවෝ. මේ දෙකෙන් එකක් සිද්ධ වෙනවා. එතකොට මේ එකක්වත් ස්ථීර සාර නැහැ. මම මේ මනෝමය වශයෙන් මේ මොහොතේ මේ ඇලි බැඳී ගලි වාසය කළත් මේකේ යථාර්ථය මෙන්න මේකයි කියලා ඉවරලා තේරෙනකොට යාට මොකද ඇති වෙන්නේ? එච්චර ඒකේ තරඟ වදින්න හිතෙන්නේ නැහැ. පරවෙන මල යුද්ධ කළා ලබා ගන්න හිතන්නේ නැහනේ. පරවෙන මලකට යුද්ධ කරන්න කැමති වෙන්නේ නැහනේ කවුරු? මිනිස්සු ඒකේ කෙලවර දකින්න ඇති නිසා තමයි යුද්ධ කරන්නේ. පරවෙන බව දන්නේ නැති වුණාම, පරවෙන බව දන්නේ නැති වුණාම, ඒක යටිහිත දන්නේ නැති වුණාම, ඊට වඩා කෙලෙස්, එහෙම නැත්නම් මේ ලෝකයෙන් මේ මිනිස්යාගේ හිත තුළට ඇතුළත් වෙච්ච මානසික ස්වභාවල් ඊට වඩා ප්‍රබල වුණාට පස්සේ යාට යාවගේ මනස තේරෙන්නේ නැතුව යනවා. මනස වැහෙනවා. ඒකට කියනවා මෝහය. මුලාව. එතකොට අපි හැමෝගෙම ළඟ මෝහය, එහෙම නැත්නම් මුලාව තියෙනවද නැද්ද? තියෙනවා. මහා පරිමාණයේ මිත්‍යා දෘෂ්ටික මුලාවල් නැහැ. මොකද බෞද්ධයෝ වෙච්ච නිසා. ඒ වුණාට අපිට නිවන් දකින්නට උවමනා කරන තවත් කරුණු කාරණා මෝහාන්ධකාරේ වැසී තියෙනවා. මෝහය තියෙනවා. මුලාව තියෙනවා. එක මෝහයක් තමයි මොකද්ද? ඔබේ නම තියෙනව නේද? නම තියෙනනේ. නම ගැන මොකද්ද? සඳවති. ලස්සන නමනේ මේ නවගින යුගයේ නමක් දාලා තියෙන ඒ කාලේ ඈ. බලන්න මේක මෙච්චර ලස්සන නම මේ මෙතන ඉන්න කාටවත් නෑ වගේ. ඒක නේද සඳවති. හරි ලස්සන නමක් ඈ. ඔබ තමයි එක මෝහයක් ඔය. නේ නම වර්ණනා කළොත් එහෙම මේක සතුට දැනෙන්නේ නම තියෙන කෙනාට. නේ මෝහය. ඒකෙන් වැහිලා ඉන්නේ. මේ නම දාගෙන ඕනම කෙනෙක් ඒ නමෙන් වැහෙනවා. මම මගේ නමක් දාගෙන ඇඹිලි පිටියේ ආනන්ද හිමි කියලා නම කියලා වැහෙනවා. මේ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇහුවා, ඔබ වහන්සේ නාගසේන නේද කියලා ඇහුවා. එතකොට කිව්වා, ඔව් මට නාගසේන කියලා විවාහාර කරනවා කියලා. මට නාගසේන කියලා විවාහාර කරනවා. ඒක මගේ නම එහෙම නෙමේ. එහෙමනම් ඔය ඇත්තන්ට නමක් නෑ. ඔය නම විවාහාරක නමක්. මගේ නම ඇමිලි පිටියේ ආනන්ද නෙමේ. මට ඇමිලි පිටියේ ආනන්ද කියලා විවාහාර කරනවා. මට නම් මේ හැදිලා තියෙනවා කීපයක්. ගිහි ජීවිතේ සුජිත් නිලන්ත. ඊට පස්සේ මම සියන්නේ කායේ පන්සලක මහන වුණාම ප්‍රේමරතන. ඊට පස්සේ මේ සර්ජින් මහානිකායට මම මාරු වුණාම ඇඹිලි පිටියේ ආනන්ද. දැන් නේද නම් මාරු වෙනවා. නම් මාරු වෙනද ඒ කාලේදී මම සුජිත් කියන නාමයේ වෙනුවෙන් කලබල වුණා. දැන් ඊළඟට ප්‍රේමරතන කියන නාමයට කලබල වුණා. ඊට පස්සේ ඇඹිලි පිටියේ ආනන්ද කියන නාමයට කලබල වෙන්න ඕනද? කලබල වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒකනේ. දැන් ඒ ඔන්න මෝහාන්ධකාරය කියන්නේ ඌවට. ඒක තමයි මෝහාන්ධකාරය කියලා කියන්නේ. ඒවට වටිනාකමක් දීලා, ආගයක් දීලා, රටාවක් දීලා. ඊළඟට කන්නාඩි ඉස්සරහට ගියාම කවුද පේන්නේ? අන්න ඒ තව මෝහාන්ධකාරය. ඈ? ඔය කවුද පේන්නේ? මන්නම් කන්නාඩි ඉස්සරහට ගියා මට කවුරුවක් පේන්නේ නැහැ නේ. ඈ? එතන ගියාම පේනවා නේද? ලස්සන කෙනෙක්, කව ලස්සන කෙනෙක්, කේසී දිලා, දත් හැලිලා, එහෙම නැත්නම් සුදු පාටයි, කහ පාටයි කියලා දත් නේ. ඔව් පේන්න පටන් ගන්නවා, දුක් වෙනවා, සතුට වෙනවා නේ. එක එක වෙලාවලට නේ. වයසට යනකොට දුක හිතෙනවා නේද? කේසීම පැහෙනකොට ටික ටික ටික. අනේ කේස් ගහක් පැහිලා. ඒකනේ හරියට උගුලන්න දාන්නේ මේව කරන්නේ, පාට කරන්නේ. දැන් කවුද පේන්නේ ඉස්සරහට ගියා? කන්නාඩි ඉස්සරහට ගියාන් කවුද පේන්නේ? ඈ? කන්නාඩි ඉස්සරහට ගියාම කවුරුවක් පේන විදියක් නෑ. කවුරුවක් නෑනේ. ඒ කවුරුවක් ඉන්නවයි කියලා පේන්නේ තමන්ගේ හිව නැල්ල මෝහාන්ධකාරයේ පේන්නේ. ඒකත් මෝහාන්ධකාරය. ඒකත් මෝහාන්ධකාරය. ඊළඟට ලොකුම මෝහාන්ධකාරය තමයි මගේ හිත. මගේ හිත, මං විඳින සතුට, මං විඳින දුක. මේ හිත නිකන් යන්නෙත් නෑනේ. මේ හිතට ගමන් කරන්න වාහනයක් ඕන. වාහනේ මොකද්ද කියලා දන්නවද? පිරිස් සූත්‍ර වලදී එහෙම කියනෝ, ඉත්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. ස්ත්‍රිය වාහනය කරගෙන හිත එහෙමේ යනවලු දසාතේ. පුරුෂ වාහනං කତ୍වානු යන්ති නිසෝ දිසං. පුරුෂයෝ වාහනය කරගෙන හිත යනවලු ඒමේ. ඈ ඒ වගේ බාණ්ඩ, මිලමුදල්, තරු දානාන්දර ඔය වගේ දේවල් වාහනය කරගෙන තමයි හිත යන්නේ. එහෙමයි දුවන්නේ. නැත්තම් යන්නේ නැහැ. භෞතික දේයන් මුල් කරගෙන තමයි හිත ඒක මත නැගිලා ඒක අස්වැය කරගෙන ඒක වාහනය කරගෙන අස්ව කරත්ත කරගෙන ඒක නැගලා යනවා හිත. එහෙමයි තවාරි ගන්නවා. ඒක තමයි තියෙන කාරණේ. දැන් සියලු කෙලෙස් නසන්න නෙමෙයි අපි කියන්නේ නේ. සියලු කෙලෙස් නසන්න නෙමෙයි, තමන්ගේ වැඩි ශක්තියක් තියෙනවා නම් කුසල ශක්තිය. තමන්ට තියෙනවා සෝවාන් මාර්ගඵල ලැබීමේ හැකියාව. අකුසල ශක්තියට වඩා ඔබ ළඟ තියෙන කුසල ශක්තිය වැඩි නම් ඔබට ඒකාන්තයෙන් මේ අද මේ දැන් මේ භවයේදීම මඟඵල ලබන්න. අකුසල ශක්තියට වඩා කුසල ශක්තිය වැඩි නම් කුසල ශක්තිය වැඩි නම් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් නැති වෙන්නම නෙමෙයි. ලෝභේ නැති වෙන්නම ඕනේ නැහැ. හැබැයි අලෝභ ගුණේ වැඩි වෙන්න ඕන. 150ට වැඩියා වැඩි වෙන්න. ද්වේෂය නැති වෙන්නම ඕනේ නැහැ. හැබැයි අද්වේෂය 150ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒකයි එතකොට කුසල ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ. ඉතින් මගේ ළඟත් අද්වේෂය තියෙන්නේ 175ක් විතර. 25ක් තියෙනවා ද්වේෂය. මෝහයක් තියෙන 25ක් විතර තියෙනවා. ඒ වුණාට ජීවිතේ 175ක් දුක් අඩු නැයි කියලා කියන්නේ පුංචි පහේ දෙයක්ද? වැඩි ප්‍රතිශතය. ඒ ප්‍රමාණයට කුසල ශක්තිය ඇතන කිසිසේත්ම සතර අපායට ඇදයි යන්න බෑනේ. ඇයි වැඩි ප්‍රතිශතයේ තරාදී බර 175ක් කුසලයකට සුගතියට ඇති නේද? දැන් ඔයත්තන්ගේ කොහොමද බලන්න? ඔයත්තුම තමයි බර මැන ගන්නවා. වහාම තියෙනවනම් අපි වෛර කරන, ද්වේෂ කරන, ලෝභ කරන මේ දේවල් තියෙන යංගිසි මාන්නයක් නිසා, කෝණයක් නිසා, එහෙම නැත්නම් දෘෂ්ටියක් නිසා ඇතිවෙච්ච දෙයක්නේ. ඒක වහාම නැති කරගන්න. වහාම නැති කරගන්න සංකල්ප තියෙන්නේ. ඈ සංකල්ප තියෙන්නේ. ද්වේෂය කියන එකත් සංකල්පයක්. ලෝභය කියන්නේ සංකල්පයක්. දැන් අපි හිතමුකෝ, දැන් මෙහිම කඩදාසි කොලයක් තියෙනවා. ඒ කඩදාසි කොලේට 1.3ක් ගහලා ශ්‍රී ලංකා මහ බැංකුව කියලා ගැහුවා සීල් එක. ගහපුවම වටිනාකමක් ඇති වෙනවා. ඊට පස්සේ මේ කොලේට පොරගන්නේ නැද්ද? මේක හොරු ඇවිල්ලා ගන්නේ නැද්ද? තියෙනවා. හැබැයි මේක අදම මහ බැංකුවෙන් කැන්සල් කරනවා. කැන්සල් කරලා කියලා සීල් එකක් ගන්නවා. හොරු ගන්නෙත් නෑ, කවුරුත් ගන්නෙත් නෑ. ඔය තියාපු තැන්වල කොළ දිනෝ පාරේ දදා ගියත් මිනිස්සු ඇහිඳින්නෙත් නෑ. ඇයි? වටිනාකමක් දුන්නාම තමයි ඒකට ඇලෙන්න පටන් ගන්න. දැන් අපි වුණත් හිතෙත් එහෙමයි, ද්වේෂෙත් එහෙමයි. දැන් කිසි වටිනාකමක් දෙන්න ඕන. දැන් වටිනාකමක් නැති දෙයකට ද්වේෂ කරන්නේ නෑ. දැන් මං හිතුව මම ඔන්න හොඳ නමක් හදාගෙන ඉන්නවා. ඒ නම කවුරු හරි කෙනෙක් කැත කරනවා. බැලලා හරි. එතකොට මම මොකද? අර මගේ අර ස්වභාවයකට මම වටිනාකමක් තියාගෙන ඉන්න නිසා අර බයිනකොට මට තරහයි. ඒක මාන්නයක්, ඒක කෝණයක්. ඒක කෝණයක්. ඒ විදිහට තමයි. ඒ වගේම මම වටිනාකමක් තියෙන මගේ ඉඩමක් කඩමක් තියෙනවා, දීපලක් තියෙනවා. ඒක කවුරු හරි දැහ ගන්න හදනකොට ඒකේ වටිනාකමට අනුව මම ද්වේෂය ඇති කරගන්නවා. දැන් එතකොට අපිට මෙහෙමත් තියෙනවා. දැන් අපි හිතමුකෝ රුපියලක 750ක වගේ සාමාන්‍යයෙන් පොඩි හොරකමක් වංචාවක් කළාම අපි වැඩි කලබල නැහනේ. බස් එකේ යද්දී කොන්දොස්තර මාන්තේ රුපියල 750ක් දුන්නට ඕහ තියාගන්නේ නේ කියලා යනවා. හැබැයි ටිකක් ඊට වැඩි ටිකක් 1000ක් අමාරක් වංචාවක් කරනකොට පොඩ්ඩක් බලනවා මොකද කියලා. ඒකට වටිනාකම වැඩි වෙන්නේ ඇඟට දැනෙනවා. එතකොට ඕනම දෙයකට ලෝභ කරන්න, ද්වේෂ කරන්න, ඊර්ෂ්‍යා කරන්න ඕනම දෙයකට යංගිසි වටිනාකමක් දෙන්න ඕන. වටිනාකමක් තියෙන දෙයකට තමයි බැඳීමක් ඇති වෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඈ දැන් විවාහයක් වෙන්න ගියත් වටිනාකමක් තියෙන තැන ඉන්නේ. විවාහයක් වෙන්න වටිනාකමක්. මාත්‍යාගේ පැත්තෙනුත් වටිනාකමක් නෝන හොයනවා. නෝනලාගේ පැත්තෙනුත් මහත්යාගේ වටිනාකමක් හොයනවා. බන කියන්නේ හාමුදුරු කෙනෙක් වඩම්මන්න ගියත් වටිනාකමක් පැත්ත වෙනවා. ඒ වටිනාකමක් නැත්නම් ඒක යගේ නැති වෙන. එතන තමයි තියෙන ජවය. ඈ දැන් අපි මෙතෙන්ට හිතමුකෝ, දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ මෙතෙන්ට එනකොට බලය වැඩි, වටිනාකම වැඩි. හැබැයි මෙයා mantri කාලේ පොඩි කොල්ල කාලේ ගෙන්න ගත්තන නෑ, ඒක කිසි ගානක් නෑ. හොඳයි, දැන් මේ ඊළඟ ජනාධිපති මැතිවරණයෙන් පරිදිලා මුකුත්ම නෑ, ගෙදරට එලා එන්නේ. ඊට පස්සේ ගෙන්න ගන්නවා. වටිනාකමක් නෑ, වටිනාකමක් නෑ. දැන් අපි හිතමුකෝ ඊළඟට රාජ්‍යත්වයේ රජකමට පත් වෙන්න ඉන්න කෙනෙක් අද ගෙන්න ගත්තයි කිය. ඒත් තියෙනවද වටිනාකම? ඒත් වටිනාකමක් නෑ. එතකොට මොකද්ද දෙන්නේ මේ වටිනාකම? මනෝමය. අපි පුටුවකට එක්තරා ගයක් හදලා ලොකුවට ඒකට නමක් දානවා පාර්ලිමේන්තුව කියලා. ඒ වගේ දෙයකට ඈ මොනවා හරි ලෝහ වර්ගයකට දෙන වටිනාකම. ඊළඟට ඒ ලෝහ කරෙල්ලගෙන යනවා ඈ. ඉතින් ওই වගේ දේවල් තමයි මණික් කියලා ගල් වලට වටිනාකමක් දෙනවා. මේ ගල් දුර්ලභයි, මේක ගොඩාක් වටිනවා. හැබැයි හැඩ නෑ, දුර්ලභ නිසා වටිනවා. එහෙම දේවල් තියෙනවා. එතකොට එහෙම වටිනාකමක් දුන්නට පස්සේ අපේ ඕනම ස්වභාවයක් ඇති වෙනවා. ලෝභ, ద్వේෂ, මෝහ ඇති කරගන්න. එතකොට මිනිසුන්ගේ ආසාවල් කියලා කියන්නේ මොනවද? ඒවට යම්කිසි වටිනාකමක් දෙන නිසා. නමුත් වටිනාකමක් දෙන්න දෙයක් මෙතන නැහැ. කොයිම පැත්තකින්වත් විදර්ශනා කරලා බැලුවොත් එහෙම වටිනාකමක් දෙන්න දෙයක් නැති දෙයක් තියෙන්නේ. ඒක තමයි වටිනාකමක් ලබා දීම තමයි මෝහාන්ධකාරය කියලා කියන්නේ. ඒ ඉතින් තමන් ඇලිල බැඳිලා මෝහකට හරි ඉන්නව නම් තමන් කරන්න තියෙන එකකින් ගැලවෙන්න මොකද්ද? ඒක වැඩි කලබල වෙන්න එපා. මුල ඉඳන්ම ඒ ගැන දිගට හිතන්න. මුල ඉඳන්ම ඒ ගැන දිගටම හිතන්න. මොකද වෙන්නේ කියලා. එතකොට හරයි. වැඩිම වටිනාකම දීලා තියෙන්නේ තමන්ගේ ශරීරයට. ඒකනේ අපි සමහර දේවල් අපි උපමා කරන්නේ. මගේ පණ වගේ වටිනවා කියලා. එහෙම නැත්නම් මගේ ඇස් දෙක වටිනවා වගේ වටිනවා කියලා. එහෙම කියන්නේ තමන්ගේ ශරීරය තමයි වැඩිම වටිනාකමෙන් යුක්ත දේ තමයි ශරීරය. ඔක්කෝම අතහැරලා ආරණ්‍යයකට ගියත් ඔක්කෝම දාලා එයාගේ ඉතුරු වෙන්නේ මොනවද? තමන්ගේ මම. මම අතහරින්නේ නෑනේ. ආරණ්‍යයට ගියා, ගේ දොරත් අතහැරියා, දරුවෝත් අතහැරියා, සමාජයන්ත අතහැරියා, ධන සම්පත් අතහැරියා. දැන් ඔක්කෝම අතහැරලා දැන් ආරණ්‍යයාට තේරෙන්නේ තාම මේ වැඩිම වටිනාකම දේ මං ආරණ්‍යයට අරගෙන ඇවිල්ලායි තියෙන්නේ කියලා. මම, ඔය මම තමයි වැඩිම බර. ධන සම්පත් වලට වඩා, ගේ දොර ඉඩකඩම් යාන වාහන වලට වඩා වැඩිම බරක් සහ අගයක් තියෙන දේ මොකද්ද? මම. එතකොට ඔක්කොම දාලා වැඩිම බර දෙයත් අරගෙන තමයි ආරන්නේ ඉන්නේ. වැඩිම වටින දේ අරගෙන ගිහිල්ලා. එහෙමනම් මම අතහැරියනම් වැඩිම අකුසල් සිද්ධ වෙන දේ අතහැරියා වෙනවා. මමත්වේ නිසා තමයි වැඩිම අකුසල් සිද්ධ වෙන්නේ. වාචිකව, මානසිකව, කායිකව හැම පැත්තකම අකුසලයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ මමත්වය නිසා. මමත්වේ නිසා. දැන් ඔයත්තුන්ට තරහ යන්නේ මමත්වය නිසා. ඔබේ ඔය මෝහ අන්ධකාරයෙන් තියාගත්ත නමක් තියෙනවනේ. ඒ නම පටලවගෙන ඉන්නේ, හැංගී ඔතාගෙන ඉන්නේ. ඒ නමට කවුරු හරි බනිනකොට අර පටලවගෙන ඉන්න නිසා හිතන්න බෑ මේ මට නෙමෙයි කියලා. මට නෙමෙයි කියලා හිතන්න බෑ. නමුත් රහතන් වහන්සේලා දන්නෝ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණානි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤ කියන නාමය අහෝසි කරා. කෙනෙක්ගේ පටලවගෙන හිටියා කොණ්ඩඤ්ඤ කියලා නම. ඒ නාමය අහෝසි වුණා. අඤ්ඤා සඳවති වුණා නම් හරි. ඈ ඈ සඳවති නාමං අහෝසි. ඒ හරිනේ, ඒකම තමයි කිව්වේ ඉතින්. ඈ ආ එතකොට එතකොට සඳවති හොඳයි කිව්වා සඳවති නරකයි කිව්වා මුකුත් වෙන්නේ නැහැ. දැන් සඳවති කියනකොට මෑණියන්ට තමයි hina යන්නේ. අනිත් ඇටි hina යන්නේ නැහැ. මොකද හේතුව? ඒ නම ඇඟිතේ තාම පැටලිලා තියෙනවා. ඒක මගේ නම, මගේ නම, මගේ නම කියලා. ඒක කාටත් තියෙන දෙයක්. හැමෝගෙම ළඟ තියෙන දෙයක්. ආමන්ද. හැබැයි මේක මෝහාන්ධකාරයක් කියලා මතක තියාගන්න. හරි හොඳයි මෙන්න මෙහෙම සිද්ධාන්තයක් කරමුකෝ. මම ඊටාම සුළු සිද්ධාන්ත එකතු කරලා දෙනවා මේ ගැඹුරු ගම්බීර ධර්මයේ තේරුම් ගන්න. අපි හිතමුකෝ මෙන්න මෙතන භාජනයක් තියෙනවා. මේ භාජනයට ඔබගේ පාරම්පරික සර්නේම් එකත් එක්කම ඔක්කොම නම එකතු කරන්නකෝ. දිග නමක් ඇතිනේ නේද? උපාධි තානාන්තරක් තියෙනවා නම් ඒකට ඒක ඒවත් ඉස්සරහින් දාලා නම් ලියන්නේ ඒකත් එකතු කරන්නේ. එකතු කළා මේ ඉස්සරහ මෙතන තියෙන මේ වාදනයේට ගෙනල්ලා දාන්න. හැමෝගෙම නම දාන්න. දැන් හරිනේ. දාන්න පුළුවන් නේ? මේ ඉස්සරහට දැම්ම. දැන් ඕගොල්ලෝ ළඟ එක්කෙනෙක්ගේ ළඟ නමක් නැහැ. නමක් නැහැ. තියාගන්න එපා. කොකෝම නම් ටික මෙදෙන්ට දාන්න. හරි. දැන් එතන මල්ලක් හදලා තියෙනවා. අපි මේ මල්ල ගැට ගහලා අරගෙන ගිහිල්ලා ඔන්න පන්සලේ වෙන මුල්ලකින් තිබ්බා. දැන් කවුරු හරි ඇවිල්ලා කතා කරනවා තමන්ගේ නමින්. තමන්ට ඇති වෙන සංඥාව මොකද්ද? තමන්ට කතා කරන්නයි කියලා හිතෙන විදියක් නැහැ නේ. නම මෙහෙ දාලා තියෙන්නේ. ලියුමක් එනවා අර පැරණි නමට. ටඩගල කඩලා බලනවද? කඩලා බලන්න බෑ. නම මෙහෙ. මොකද නම පටලවා ගන්න ඕනේ ඒක කඩලා බලන්න. මේ පරණ නමට ඇවිල්ලා තියෙන්නේ. ඈ නම මෙහෙ. උදාහරණයක් කිව්වොත් සඳවති මහත්මිය කියන නමින් එන ලියුම කඩලා බලන්න බෑ. එහෙමක නම පන්සලේ නම පන්සලේ. දැන් මම නිර්නාමිකයි. තමන් නිර්නාමිකයි. ඉතින් නිර්නාමික වුණාම හොඳයිනේ. නමක් නැහැ. කාටවත් බනින්න බෑනේ එතකොට. හොඳ ක්‍රමයක්. ඈ හොඳ කියන්නත් බෑ කාටවත්. නරක කියන්නත් බෑ. ඔය නම අල්ලගෙනනේ කරන්නේ වැඩි. ඈ නම අල්ලගෙන තමයි බනින්නේ. නම අල්ලගෙන තමයි බනින්නේ. නම අල්ලගෙන බනින්නේ. දැන් හොඳ කියන්නත් බෑ. නරක කියන්නත් බෑ. හොඳ කිව්වත් දැනෙන්නේ නැහැ. නරක කිව්වත් දැනෙන්නේ නැහැ. දැන් මම ලොකු අම්මත් නෙමේ, පොඩි අම්මත් නෙමේ, චූටි අම්මත් නෙමේ, හිනිහාමිනෙත් නෙමේ නේද? කවුරුත් නෙමේ. කවුද මම? නාමං අහෝසි. නාමය අහෝසි වෙනවා. දැන් අරවත් නන්නේ. ලොකු අම්මා, පොඩි අම්මා, පුංචි අම්මා, ඈ ඔය කියන ඒවත් නාම මාත්‍රිකයි. නාම මාත්‍රිකයි. නාමං අහෝසි. නාම ටික සියලුම දේවල් ටික අහෝසි වුණා. දැන් නම් අහෝසි වෙච්ච කෙනෙකුට අන්න බලන්න තියෙන සැනසෙල්ල ඒක තමයි මාර්ගඵලය කියලා කියන්නේ, මාර්ගඥානය කියලා කියන්නේ ඒකට. නන් ටිකක් නේ දාගෙන ඉන්නේ නේ. නන් ටිකක් නෑ කම් කියලා. ඔව් නෑකම් අහෝසියනේ. නෑකම් නෑ. නම් නමත් එක්කනේ බැඳලා තියෙන්නේ ඔක්කොම නෑකම්. ඊළඟට ඔප්පු තිරප්පු ඒවත් අහෝසිය වෙනවා. අයිතිවාසිකම් අහෝසිය වෙනවනේ. ඇයි නමත් එක්කනේ ඔප්පු තියෙන්නේ? ඔප්පු කාගෙද? තන්නේ මගේ නෙමෙයි. මේ උතුම් ඥාන දර්ශනයේට යථා දර්ශනයෙන්ම යුක්තව කෙනෙක් පැමිණුණොත් 24ම දර්ශනය වෙන ඥානයක් බවට ඒකපත් වුණොත් එහෙම එයා පුදුමාකාර සැනසෙල්ලක ජීවත් වෙන කෙනෙක්. හොඳයි ඒක தත්ත්වේ තේරුම් කරගන්න තමන් තුල වැඩෙන්න ටික වෙලාවක් නමක් නැති කෙනෙක් හැටියට වාසය කරලා බලන්න නුවණින්. නමක් නැති කෙනෙක් හැටියට තමන්ම හිතේ මනෝමය වශයෙන් හිතන්න මේක සරල ක්‍රියාව දහමයක්. මේකින් නිවන කෙනෙකුට අවබෝධ කරගන්නත් පුළුවන්, කෙනෙකුට මේක රුකුලක් වෙන්නත් පුළුවන්, කෙනෙකුට එච්චර ඒක දැනෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ නමුත් ඔබ හිතන්න මේ ඉස්සරහ වාදනයක් තියෙනවා ඔබේ සම්පූර්ණ නාම ගෝත්‍රික පොදිය ගෙනල්ලා දැම්මා. දාලා නාම අහෝසි වෙච්ච කොණ්ඩඤ්ඤ හාමුදුරු වගේ අර බුදුහාමුදුරගේ ධම්මචක්කපවත්තන සූත්‍රය අහලා නාම අහෝසි වෙච්ච කොණ්ඩඤ්ඤ හාමුදුරු වගේ වාසය කරන්න බලන්න ටික වෙලාව. ඇස් දෙක පියාගෙන බොහොම සංසුන්ව නමක් නැති කෙනෙක් හැටියට බොහොම ගැඹුරු කාරණයක්. මේ මමත්වය කියලා කියන්නේ පින්නතුනේ මහා පුදුම පාටලැවිලි ඇති කරන මහා ඝනම ඝන කළු ගල් පර්වතයකට වඩා මේ කඩලා බිඳලා ඉවත් කරන්න බැරි මහා පර්වතය. දැන් භාවනා කරන්න ඕනේ. භාවනා කරන්න ගියත් ඊළඟට එයා භාවනා කරන්නේ කා සමගින්ද? මමත්වයේ සමගින්. භාවනා කරන අය ඇස්සරින්න කිව්වහම ඇස්සරින්නේ ඒකයි. මම භාවනා කරමින් ඉන්නෝ හරි ඔය හාමුදුරු කියන්නේ මට තමයි. දැන් ගහලා දැන් මීට පස්සේ ඇස් නොඇර ඉන්නවා. එතකොටත් ඒ ඉන්නේ ඒ නිදර්ශන විතරයි. භෞතික ක්‍රියාදහමේකින් ඒක මමත්වය තියෙනවද නැද්ද කියලා ගන්න බෑ. දැන් මට උනත් බුදුරජාණන් වහන්සේ උනත් භාග්‍යවතුන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරලා බුදුහාමුදුරු හැරිලා බලයි. ඒකෙම කියන්න බෑ මමත්වයේ තියෙනවා කියලා. මේ පිටින් නිදර්ශනයක් ගෙනල්ලා දෙන්න උත්සාහ කරනවා. මොකද්ද මේ මමත්වය කියන්නේ? එතකොට අපි හැම ක්‍රියාකාරකමක් එක්කම මැදින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියලා කිව්වහම හැරිලා බලන්නේ මමත්වයෙන් යුතුව නෙමෙයි. අපිට නම් ඕ මමත්වයෙන් යුතුවයි අපි හැරෙන්නේ. හොඳින් කතා කළොත් හොඳ හිතෙන්ද, නරකින් කතා කළොත් නරක හිතෙන්ද අපි හැරිලා බලනවා. බුදුරජාණන් වහන්සේට නම් හොඳ හිතින් බලන්නෙත් නැහැ, උන්වහන්සේ නරක හිතින් බලන්නෙත් නැහැ. බලන්නේ නැහැ නේ? හොඳ හිතින් බලන්නෙත් නැහැ, නරක හිතකින් බලන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේට හොඳ වචනත් නැහැ, නරක වචනත් නැහැ. මොකද මේ හොඳ වචන සහ නරක වචන කියලා දෙකක් හැදුනේ. අපිම සම්මත කරනවා මේ වචන නරකයි, මේ වචන හොඳයි. නම් කරනවා. ඊට පස්සේ ඒ අනුව අපි තරහ ගන්න වචන ටිකුත් හදාගෙන තියෙනවා. බොහොම කරුණාව දයාව ඇති වෙන වචන ටිකුත් හදාගෙන තියෙන නෝන මහත්තයා, මැඩම්, මිස් කියලා කතා කරාම හරි සන්තෝෂයි. සමහර අය අම්මා කිව්වහම සතුටු, සමහර අය නම් අම්මා කියලා, සමහර අය අම්මා කියනවාට කැමති, සමහර අය අම්මා කියනවාට අකමැති. සමහර අය ආච්චි අම්මා කියනවාට අකමැති නේ. ඒ වගේ දේවල් තියෙනවා. ආන්ටි කියනවට, අංකල් කියනවට අකමැති, ඈ බාප්පේ, මහප්පේ, සීයේ කියනවට අකමැති තියෙනවා. දැන් ඔය ඉගෙන ගත්තේ ඔක්කොම ලෞකික ඥානයේ පිළිබඳව, ලෞකික ස්වභාවය පිළිබඳව. ඔය ටික නම් ඉතින් කිව්වහම හොඳට තේරෙනවා. දැන් ලෝකෝත්තර ගුණය කිව්වොත් එහෙම තේරෙන්නේ නැහැ. ලෝකෝත්තර ගුණය කියන්නේ ඔය එකක්වත් නැති තැන. මොන එකක්වත්ද? මේ ලෝකීය ගුණය ඇතුළේ තියෙන කිසිම ගුණයක් එතන නැහැ. පටිච්ච සමුප්පාදෙ පෙන්නන්නේ ඔක්කොම නිරෝධ. ආර්ය අෂ්ටාංග මාර්ගෙ පෙන්නන්නේ සම්මා ගුණය. ඒ ඔක්කොම එකට දැම්මොත් එහෙම අනිත්‍ය ගුණය. රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කොතනද? අනිත්‍යතාවයේ. අනිත්‍යතාවය කියන්නේ පිළිකුල එහෙම නෙමෙයි. අපි හැමදාමක් කියලා දෙනවා පිළිකුල නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. පිළිකුල කියන්නේ වෙනම දෙයක්. ඈ පිළිකුල කියන්නේ ඒ වෙනම දෙයක්. පටික්කුල මානසිකාරය ඒ පිළිකුල් මනසිකාරය. ඒකට නෙමෙයි අනිත්‍ය කියන්නේ. අපේ හිතයි නෙමෙයි පිළිකුලට කියලා. නිත්‍ය කරගෙන නැහැ. මොනවද නිත්‍ය කරගෙන නැත්තේ? කිසිවක් අල්ලාගෙන නැහැ. කිසිම දෘෂ්ටියකට පැමිණෙලා නැහැ. කිසිම දෘෂ්ටියක් ග්‍රහණය කරගෙන නැහැ. අනිත්‍යතාවය. අනිත්‍යතාවය හරීම සැනසිලිදායකයි. දැන් ඔය නමක් නැතුව ඉන්න කියපු තැනක් තියෙන්නේ මොකද්ද? අනිත්‍යතාවය. අනිත්‍යතාවය වැඩ ඉන්න පුළුවන් නම් කිසිම 10ක් නැහැ. 10ක් නැත්තම් ඇදලා තියෙන්නේ මොකද්ද? නිවීමනේ. 10ක් නැත්තම් එතන තියෙන්නේ නිවීම. දැන් මේ වාචිකව හඳුනගන්න එක, මානසිකව හඳුනගන්න එක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ මනස පූර්ණව එතෙන්ටපත් කරගන්න ඕනේ. පත් කර ගැනීම සඳහා ඔබ මොකද කරන්න තියෙන්නේ? අර ගහක් ඇදලා ඇදලා නමනවා වගේ පැත්තකට ගස් කෙලින් කරන අය නමලා ඉන්නෝනේ. ඒගොල්ලෝ කඹයක් දාලා තව ගහක තියලා මැෂින් එකකින් අදිනවා. ඇදලා 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 ගහේ පැත්තට නමනවා. ඒ වගේම ඔබේ මනසත් කොයි පැත්තටද නමන්න තියෙන්නේ? මේ ලෝභ, ද්වේෂ, මෝහ පැත්තට දුවගෙන යන, ඇදීලා යන මේ මනස අපි කඹයක් දාලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන පැත්තට නමනවා. නමලා තියෙනවා. බඳලා තියෙනවා. නොවනස් වෙන විදියට බැඳෙන්නේ යථා අවබෝධයටපත් වුණාට පස්සේ. යථා අවබෝධය කියලා කියන්නේ මේ මමංකාරයේ මෙතන රජ කරන ස්වභාවයෙන් ඉවත් කරන්න ඕන. එහෙමනම් අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචිත්තියෝ. අනිත්‍ය දේ, අනන්ත දේ. අනන්ත දේ කියන්නේ, අනිත්‍ය දේ කියන්නේ දෙකම එකයි. ප්‍රසන්නානම් ඒක අගය කරන කෙනාට විපාකෝ හෝති අචින්තියෝ. විපාකයේ හැටියට ලැබෙන්නේ මොකද? අනන්ත දෙයක්. ඒ වෛරය ප්‍රශංසා කරන කෙනාට හම්බෙන්නේ වෛරයමයි. ලෝභය ප්‍රශංසා කරන කෙනාට හම්බෙන්නේ විපාකයට ලෝභයමයි. එතකොට අචින්තිය දේ, අනන්ත දේ ප්‍රශංසා කරන කෙනාට, අගය කරන කෙනාට ඒක මොනවද හම්බෙන්නේ? අචින්තිය තැනක් ගන්නවා. අනන්ත තැනක් හම්බ වෙනවා. ඒ කියන්නේ අන්තයක් නැහැ. අන්තයක් නැහැ. එතකොට අන්තයක් නැති කෙනා මම කිසිවකට බැඳිලා නැහැ කියන පදනමේ ඉන්නවද? මම මොහොකටවත් ආස නැහැ. මම කිසි දෙයකට බැඳිලා නැහැ. ඒ පදනමේ ඉන්න කෙනෙක්ද? නැහැ. ඒ පදනමෙත් නැහැ. එහෙනම් මම අතීතේ බැඳිලා හිටියා. මං අනාගතේ බැඳේවි. එහෙම නැත්තම් වර්තමානයේ බැඳිලා ඉන්නේ කියලා පදනමක් තියනවාද? එයා අතීතේ බැඳිලා හිටිය කියන අදහසකුත් එයාට වැඩ කරන්නේ නැහැ. අනාගතේ බැඳෙයි කියන අදහසකුත් වැඩ කරන්නේ නැහැ. වර්තමානයේ බැඳිලා ඉන්නවයි කියන අදහසකුත් ඕන් ළඟ නැහැ. ඒකට කියනවා දෘෂ්ටි නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ලෝකෝත්තර සීලය උතනදී. ඔයත් ලෞකික ඇත්තම සීල් නෙමෙයි සමාදන් වෙන්නේ විනය. අපි ඔය සීල් කියලා කිව්වට ඕක විනය. සාමාන්‍යයෙන් පන්සලක ගියාම සතුන් මරන්න හොඳ නෑ නෙමෙයි. සාමාන්‍ය ජීවිතේදී වුණත් මේ නීති අනුකූලවම ඉතින් තහනන්නේ හොරකම් කරන්න තහනම්, අනිත් අය හිරි අර කරදර කරන්න තහනම්, බොරු කියන්න රවට්ටන්න වෙලඟම් අදීවව කරන්න තහනම් නීති අනුකූලවනේ. නීති අනුකූලව හොරකම් කරන්න පුළුවන් අයත් ඉන්නවා නේ. නීති අනුකූලව සුරාසල් ඇති කර ගන්න පුළුවන් ඇත්තින. ඒක නීතියෙන් කරන හොරකම. ඒක නීති අපිට කරන්න දෙයක් නැහැ. නීති අනුකූල හොරකම, නීති අනුකූල සුරාව. ඒ වුණත් ඒක සමාජ ස්වභාවයේ අනුව කාට හරි එකෙන් සිදුවෙන්නේ මොකද්ද? හිරිහැරයක්, පීඩාවක්. ඒක බීලා ගිහිල්ලා එක්කෝ වාහන හප්ප ගන්නවා, එහෙම නැත්නම් මිනී මැරුම් කරනවා, එහෙම නැත්නම් නොයෙකුත් අපරාධ කරන්නේ නේද? ඉතින් ඒක සම්පූර්ණම හානිකර දායකයි. වැරද්ද නීතිගත වුණාමනේ එතනද. ඉතින් ඒව විනය. ඒක විනය. ඉතින් හොඳයි විනය. සීලය කියලා කියන්නේ මොකක්ද? සීලය කියලා කියන්නේ අන්න අර දෘෂ්ටි වලින් තොර වුණාම. දිට්ඨිංච අනුපගම්ම සීලව. දෘෂ්ටි වල ඉන්නවා නම් අවුරුදු 100ක් පන්සිල් සමාදන් වුණත්, අටසිල් සමාදන් වුණත් එයා සිල්වන්තයෙක් නෙමෙයි. දෘෂ්ටිගතව ඉන්නවනම් අපි ඕන තරම් දැකලා තියෙනවා ඔය විනය පද ටික මේ රැකරක ඉඳලා පන්සල් වල ඔහි වාඩි වෙලා ඉඳලා මැරිලා ගිහිල්ලා ප්‍රේතියෝ භූතියෝ වෙච්ච අය. පින්නතු මතක තියාගන්න බහුතරයක් ඉන්නේ උපාසකම්මල වගේ හිටපු අය තමයි භූතය වෙලා ඉන්නේ. හරිද? ඊටත් දෙදියෙන් ඉන්නවා හාමුදුරුවරු. ඒ කියන්නේ අටසිල් දීපු අය. දැන් අටපිරිකර පූජා කරපු අය මේ සුමනා සුජාතා පත්නා යසෝදරා වෙන්න හැදුවා. අටපිරිකර බාරගත්ත කෙනාමල පෙරේතියා වෙනවා. කොහොමද වැඩි? අටපිරිකරෙන් යන්න පුළුවන්ද? අටපිරිකරත් අටපිරිකරන්නේ මේනේ දැන් පූජා කරන්නේ සංකේත පිරිකරක් නේ නේද? සංකේතය කියන්නේ අඳින්න බලඳින්න මොකුත් බෑ. කොහෙන් හරි අඩුවට ගියකට හරි ගෙනල්ලා යන්නේ නම් එහෙම උඩ මොල්ලියකුයි එහෙම පෙත්ත වගේ හැඩේකුයි තිබ්බොත් ඇති. එන්න අටපිරිකර ඈ කියලා දුන්නා. ඒක තමයි කරන්නේ. හාමුදුරන් අදහසකුත් නෑ මේක පාවිච්චි කරන්න ගන්න ඕන කියලා. දෙන කෙනාට අදහසකුත් නෑ මේක හාමුදුරු පාවිච්චි කරන්න ඕන කියලා. දැන් තියෙන චාලිත සම්ප්‍රදායක දෙය. ඕවයින් නම් ඉතින් සුමනා සුජාතා වෙන්නත් බෑ, මුකුත් වෙන්න බෑ. මුකුත් කරන්න බෑ. කොයි වෙලාවෙද යන්නේ කියලා බලාගෙන ඉන්නේ. ගෙදර පාටිය නැහැටි කරගන්න. අනික කට්ටියට. හිතේ ඒව දුරුල කවයේ ඕව පින්කම් වල යන්න බෑ. මොන පින්කම් කළත් මාන්නේ තිබුණොත් වරදිනවා. මාන්නේ තිබුණොත් වරදිනු. මාන්නේ තියන අය ගොඩාක් පින් දහම් කරනවා වෙන්න පුළුවන්, පන්සල් හදනවා වෙන්න පුළුවන්, දේවල් වෙන්න පුළුවන්. නමුත් මාන්නෙන් කළොත් පින්කම හැටියට තියෙනවා. හැබැයි මාන්නේ තමයි කෙනෙක්ව බර කරන ශක්තිය. පන්සලට දුන්නත් ඒක අල්ලගෙන දෙන්නේ එතකොට මාන්නේ තියෙන කෙනා නේද? මේ ගන්ට අරකුළුන මගේ, මේ චෛත්‍ය මගේ, වෙන කෙනෙකුට මේ හතර මායිමේ නමක් ගන්න බෑ. තානා ඒක මගේ ඈ ඒකනේ වැඩි. එහෙම දෙයක් අපි ඕන තරම් දැක්ක. අපි ඔය භාවනා මධ්‍යස්ථානයක කුටියක් තිබුණා. ඒ කුටියට තව කෑල්ලක් එකතු කරා, තව කට්ටියක් මේ වෙලා. ඉතින් අර පරණ කෑල්ල එක්කෙනෙක්ගේ නම තිබ්බා. අලුත් කෑල්ලේ තව එක්කෙනෙක්ගේ නම ගැහුවා. අර පරණ එක්කෙනා විරුද්ධයි. මේක අපි හදපු කුටිය, මේ පරිමෙම කුටිය. මේකේ තව එක්කෙනෙක්ගේ ඉස්සරහින් නම ගහන්න බෑ. මේක අපේ නම විතරක් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අර ඊට පස්සේ වේදම් කරපු මිනිස්සයා කියනවා, මම මෙච්චර ලක්ෂ ගණක් මේකට වේදම් කරා, ඒ සල්ලි ටික මට දීලා නම තියාගන්න. හෑ ඊට පස්සේ අනිත් එක්කෙනෙක් කියනවා, එහෙනම් අපිට ওই කුටිය ඕනේ, අර ටිකටත් එක්ක අපිට සල්ලි ටිකක් දීලා ඔයාගේ නම විතරක් ගහගන්න. හරි 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 යුද්ධයක්. ඒක ගල්ලෑලි දෙයකට කියපු යුද්ධයක්. ඊට පස්සේ ඉතින් බොහොම අමාරුවෙන් ඉතින් කියලා මේවා කළා. අර එයාගේ කොටසේ එයාගේ ගල්ලෑල්ල ගැහුවා, මෙයාගේ කොටසේ මේ ගල්ලෑල්ල ගැහුවා. දැන් ගල්ලෑල්ල දෙන්න ජීවත් වෙන්නේ. අර එයාවහම එයාගේ ගල්ලෑල්ල බලලා යනවා, අනිකොල්ලෝ ආවහම අර එයාගේ ගල්ලෑල්ල බලලා යනවා. ඔව් පින්කම් නෙමෙයි පින්කම් කියලා කියන්නේ හරිම අතහැරීමෙන් කරන්න ඕන දේවල්. හරිම අතහැරීමෙන් කරන්න ඕනේ දේ. ඔක කරන්න දන්නේ ගොඩක් අය. ඔය ක්‍රමයට පින්කම් කරන්න දන්නේ ගොඩක් අය. පින්කම් කරන්න කියලා දන්නේ. ඉතින් ඉස්සෙල්ලම පුරුදු වෙන්න වැඩි නෙමෙයි. මේ කූඹින්ට මේ තේ ටේබිල් ඉතුරු වුණාම මේ තේ ඩිංගක් කොහොමද දාන්න කූඹින්ට බොන්න? එගේ ඇතුලේ දාන්න කොට ඒක ඈතින් එහා දාන්න. ඒ කූඹි ටික එක වට වෙලා බීලා යනව දැකලා, කාලේ යනව දැකලා සතුටු වෙන්න. කුරුල්ලන්ට බත් ඇට ටිකක් දාන්න. එහෙම නැත්නම් මේ වැඩිපුර කෑම ටිකක් තියෙනවා නම් ඔතාගෙන ගිහිල්ලා ඉවරලා පාරේ ඉන්නවා සතුන් ඉන්නවා ආහාර එහෙම නැති තැනක වාහනේ නතර කරලා හරි මේ කෑම ටික දීලා යන්න. මේව කරලා යන්න. අන්න ඒ වගේ දේවල් හිතට එකඟව කරන්න. ඒ දේවල් කරන්න. ඒ වගේ පොඩා ඒ පින් සිදු වෙන දේවල්. ඒ හිතට දැනෙන දේවල්. එක දවසක් කරාම නකූටු බල්ලෙක් හොරි හැදිච්ච. මෙහි ඉඳලා මගේ පස්සෙන් ආවර්ක අන්දියට යනකම් එළෙව්ව ගියෙත් නැහැ. ඉතින් ආවට පස්සේ දැන් මේ බල්ලගේ බඩ හොඳටම ඇකිලිලා. මට පේනවා හොඳටම බඩ හිණි කියලා. නම් ඉතින් හවස 3ට විතර හෝටලෙට ගිහිල්ලා බනිස් ගෙඩියක් ගත්ත මුදලාලිගේ මූණ නිකන් ඇඹුල් වුණා. හම්දුරු 3ට බනිස් තරම් කනවාද කියලා. ඉතින් මම ඊට පස්සේ සල්ලිත් මාරු කරන්න කලින් බනිස් ගෙඩිය කඩ කඩ එළියට ආවා. එළියට ඇවිල්ලා ඉතින් අර බල්ලට දැම්මා. දාපු ගමන් තායෝද බල්ලෙක් ඇවිල්ලා අර බල්ල පෙල්ලන් අරක කෑවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තවත් ගෙඩියක් අරගෙන ඉවරලා අර බල්ල එලවලා මේ බල්ල මේක කන කම්බලන් හිටියා. ඊට පස්සේ ඉතින් මුදලාලට සන්තෝෂ වුණා මේ බල්ලට රන් දෙන්නේ නැහැ වඳුරු පරිස්සම් තියෙන්නේ කියලා. ඉතින් බලන්න අර හිතර දැනුනහම හොඳ පිංකමක් නේ. හිතර දැනුනහම ඒක කරන්න ඕන. හිතර දැනුනහම මේ එහෙම දේවල් කරන්න ඕන. ඒක හිතර දැනෙනවා යම් ආකාරයක මේව පිංකමක් කරන්න ඕන, මෙහෙම දෙයක් කරන්න ඕන. ඒක යම් ආකාරයක හිතර දන ඕන දෙයක්. සමහරවිට මේ වෙලාවේ මම අම්මා තාත්තට මේ උපකාරය කරන්න ඕන, මේ විදියට සලකන්න ඕන නේද? අද කෑම ටිකක් හදන්න ඕන, ගිනිල්ල දෙන්න ඕන, මේ මෑඳුම් කලඳුමක් ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් අම්මා සතුටු වෙන්න මේ වන්දනා ගමන එක්කන් යන්න ඕන කියලා ඒක හිතර දනවනකොට ඒක කරන්න ඕන. ඒක හොඳ පින්කමක්. බවටපත් වෙනවා. පව දැනෙන්නේ ගොරෝසුවට ගින්නක් වගේ. ඒක හරි රස්නේ. පින දැනෙන්නේ සැහැල්ලු මෘදු දෙයක් හැටියට දැනෙන්නේ. ඉතින් පින් කළා සුගතිගාමි වෙන්න පුළුවන්. නිකම්වත් ආයි ගිහිල්ලා ජෝතිපාල කුමාරයා වගේ හරිවත් මිත්‍යා දෘෂ්ටික වුණොත් ආන්න වැරදිනවා. මිත්‍යා දෘෂ්ටික වුණොත් මොකද වෙන්නේ? ආන්න ඒකනේ. ඇවිල්ලා ආවේ. දීපංකර පාදමූලනේ බෝසතාණන් වහන්සේ. කුමාරයන් ඔව් සම්මාදිට්ඨියටපත් උනත් ඊළඟ ආත්ම භාවවල් ලැබුවට පස්සේ එයා ඒ ආකාරයේ සැකස්මක්නේ හැදෙන්නේ. සැකස්ම හැදුණ නියත මිත්‍යා දෘෂ්ටික නෙමෙයිනේ. ඔව්. ඉතින් ඔව්. එහෙම ඉතින් ඒ කැමැති ආත්ම ස්වභාවවල් අරගෙන යනවා. එක එක සමහර ඒවට අපි කියන්නේ ඉතින් කුල ගෝත්‍රනේ නේද? කුල ගෝත්‍ර කියලා પરම්පරාවක් තියෙනවා. යක්ෂ ගෝත්‍රකෙන් ගෙන ආයකෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒ මිනිස්යා මිනි කන කෙනෙක් වෙන්න පුළුවන්. නේද? ඔව් ඒක හැම බුදුවරයෙක්ම හම්බ වුණානේ. ඒ හැම බුදුවරයෙකුටම ප්‍රධාන දායකයා වෙමින් අනේකාකාර විදිහේ ශාසනය ගොඩනගන්න උපකාර කරලා තියෙනවා. ඈ ප්‍රසිද්ධිය ලබා දීලා තියෙනවා, ජනතාව එකතු කරලා බණ අහන්න සලස්සලා දීලා තියෙනවා. ඒ වගේ මහා පාරමිතා ගුණ තිබේ. හැබැයි ඉතින් ඥානේ ධර්මඥානේ අනිවාර්යෙන් ධර්මයේ දකින්න ඕන. මේ සුළු දෙයක් තියෙන්නේ. ඔව්. සසර කියන එක හරි බලන්න. නෑ එහෙම කියන්න එපා. දැන් ඔය ඇත්තන්ටත් දකින්න පුළුවන්කම තියෙනවනේ. අපි යන කියලා අවතක්ෂේරු කරන්න බා. අපිත් බුදුවරු බොහෝමයක් දැකලා ඇති. හැබැයි ඉන්න කාලවල වල ඉතින් නේද කුමාරවරු වෙලා කුමාරිකාවරු වෙලා ගෙදරට වෙලා නේ හොඳ ශ්‍රමණෙක් පාර වඩිනවා කියලා ඉතින් ඉන්නේ ඇති එච්චරයි. බණහන් යන්න ඕනේ කියලා හිතෙන් නේද ඇති. ඈ ධර්ම අවබෝධය කරගන්න ඕනේ කියලා හිතෙන් නේද ඇති නේ. ඒ කියන්නේ අල්ප බුද්ධියට හිතෙන්නේ නැහනේ. අල්ප බුද්ධියට හිතෙන්නේ නැහැ. දැන් තරුණ කාලේ මනසකට උමනා කරන්නේ විභාගයක් කරන්න, රස්සාවක් කරන්න, බයික් එකක් ගන්න, කාර් එකක් ගන්න, ලැප්ටොප් එකක් ගන්න, ඕක තමයි. දැන් මේ ඇත්තොන්ට බයික් එකක් ගන්න හිතෙනවද? හිතෙන්නේම නැහැ. මොකද බයික් පදින්න බෑනේ. ඊළඟට මේ ලැප්ටොප් එකකින් වැඩකුත් නැහැ. ඈ මොකුත් නැහැ. දැන් ඉතින් ඒ දේවල් ඕනේ නැහැ. වෙන වෙන දේවල් තියෙන. දැන් නම් ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට තියෙන්නේ ඒ එකක්වත්ම වැඩක් නැහැ. දැන් ඉතින් හිත හදාගන්න වැඩ පිළිවෙලක් තමයි ඕනේ කියලා දකින්නේ උත්සාහ කරනවා. තියෙනවා. එහෙම කල්පනා කරලා තියෙනවා. හොඳයි. දැන් අපි මේ ඉන්ද්‍රියන් හයෙන්ම තොර වෙලා සිටියොත් මොන වගේ දැනීමක් මොන වගේ හැඟීමක් මොන වගේ ස්වභාවයක් තමා තුල හටගනේද? ඒ ස්වභාවයත් විඳින්න, ඒ දේ ලබන්න තමන් නිතරම ඉන්ද්‍රියන් සයෙම්ම ඉවත්ව සිටින අවස්ථාවේද ඉන්නේ කියලා බලන්න. ඉන්ද්‍රියන් හය තුල නම් සිටින්නේ හැම මොහොතකම ඒ හයෙන් ඉවත් වෙන්න, ඉවත් වෙලා පුළුවන් තරම් උත්සාහ කරන්න සය ඉන්ද්‍රියෙම්ම තොරව වාසය කරන්න. ඒ කියන්නේ සය ඉන්ද්‍රිය ඇතුලේ තමයි ওই සියල්ලම තියෙන්නේ. අපි කියවනේ නාම ගෝත්‍ර, ලෝභ දේශ මෝහ, අතීත අනාගත වර්තමාන, පටිච්ච සමුප්පාද, ආර්ය අෂ්ටාංග මාර්ග ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රියන් 6 ඇතුලේ. පිට එකක්වත් නැහෙනේ. ওই 6 ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ওই 6 නිදහස් වීම තමයි නිරෝධය කියන්නේ, නිවන කියන්නේ, සම්මා කියලා කියන්නේ. ඔය හයෙන් නිදහස් වීම. ඒ නිසා ඔබ වාසය කරන්න උත්සාහ කරන්න, අදිචිත්තයකින් අදිඥානයකින් බලන්න වාසය කරන්න ඉන්ද්‍රියන් හයෙන්ම තොරව. ඒ කියන්නේ දැන් තමන්ටම තමන් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැන්මම ඉන්නේ මේ ඇස ඉන්ද්‍රියටවත්, කන ඉන්ද්‍රියටවත්, නාසය ඉන්ද්‍රියටවත්, දිව ඉන්ද්‍රියටවත්, ශරීර ඉන්ද්‍රියටවත්, මනෝ ඉන්ද්‍රියටවත් සම්බන්ධ නොවි ඉන්නවයි කියන අවස්ථාව ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයට ඉඳ බලන්න. ඔක බොහොම ගැඹුරු ධර්මයක්. යංගිසි පුහුණුවක් වෙන්නයි මේක කියන්නේ. සමහරట్లాට පුහුණුවයි අතවෝධි වෙන්නත් පුළුවන්. හැමදෙනාම බලන්න ඒ ඉන්ද්‍රියන් 6ෙන්ම තොරව වාසය කිරීමට හැම විටම උත්සාහ කරන්න. ඔක ගැඹුරු ඥාන දර්ශනයක්. මේ විදර්ශනාවේදී තිබිය යුතු සුවිශේෂ ලක්ෂණයක් තමයි තමන් තනි තනියෙන් මේ ගමන යනවයි කියන අදහස තියෙන්න ඕන. දැන් මම අහන ප්‍රශ්නයකට හතර දෙනෙක් එකතු වෙලා භාගේ භාගේ උත්තර හතරක් දීලා උත්තරේ සම්පූර්ණ කළා මට උත්තරේ දුන්නාම හරියනවද? එහෙම හරියන්නේ නැහැ. මෙතන කීප දෙනෙකුට තියෙනවා මම තනියෙන් තමයි මේක දකින්න ඕන, තනියෙන් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ, මේක හවුලේ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි, හවුලේ උත්තර දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන අදහස තියෙනවා. පිරිසකට තේරෙන්නේ, ඒ නිසා අහගෙන ඉන්නවා. පිරිසකට තේරෙනවා ඒත් යම් යම් නීවරණ ධර්ම හැටියට බාධක ඇවිල්ලා තියෙනවා. සමහර පිරිසකේ හොඳට වැඩෙනවා, ක්‍රමානුකූලව ඉස්සරහට වැඩෙනවා, ක්‍රමානුකූලව වැඩෙනවා. ඒක ප්‍රතිශතයක් හැටියට වැඩෙනවා නම් කුසල ශක්තිය නිර්වාණ ගුණයට සමීප වෙනවා නම් ඒක හරිම වටිනවා. ඒ අය ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි තේරුම් ගැනීමට වඩා විදර්ශනා කිරීම කියන එක සිද්ධ වෙනවා. දැන් මම තෝරලා දුන්නාම ඒක තේරුම් ගන්න එක කියන්නේ එකක්. තමන්ම විදර්ශනා කරලා මම කියන දේට වඩා දෙයක්, ඊට වඩා දහස් ගුණයක්කින් එහා දෙයක් තේරුම් ගන්නවා කියලා කියන්නේ අන්න එයාට තමයි විදර්ශනා ඥානය තියෙන කෙනයි කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඥාතිකම් කියන්න පුළුවන් වෙන්නේ ඒ අයට විතරයි. දැන් මට වුණත් ඥාතිකමක් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ ධර්මය අවබෝධ කරගන්න ආයත ධර්මයට ලං වෙන තරමට කෙනෙකුට ධර්මාභිෂේකයට පත් වෙච්ච කෙනෙක් තමයි ඥාතිවරයෙක් හැටියට මම සලකන්නේ. අනිත් ඔක්කොම ඥාති නෙමෙයි. නෑ දෑයෝ. නෑ දෑයෝ කියලා කියන්නේ නැති අයනේ. නැති අය. උවමනාවේදී නැති අය. නෑ දෑයෝ. නැති අය. උමනාවේදී නෑනේ. නෑ දෑයෝ. එසා නෑ දෑයෝ වෙන්නේ නැතුව ඥාති නැත්තම් ළඟ පිරිසක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඥාතිකම් කියන්න පුළුවන්කම තියෙන්නේ. හාරිය භූමියටපත් වුණෝ ඉන් මෙහාය විශ්වාසයකුත් නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ. ඉන් මෙහාය කොයි විදියද කියලා නියත සම්බෝධි ගුණයක් නැහැනේ. ඒ වගේම තුරුණුවන් කෙරෙහි යථාවබෝධයකුත් නැහැ, අපි කෙරෙහි යථාවබෝධයකුත් නැහැ. අර පිට අමූලික සද්ධාව තියෙන්නේ. හැබැයි යථාවබෝධයක් වුණොත් හාමුදුරු පොල් ගහ මුදුනේ හිටියත් බිමට බස්සල දාන්නේ දීලා යනවා. එයන් ප්‍රශ්නයන්නේ අධ්‍යාත්මික වශයෙන්ම ඒකද ඥාතිකම් කියනෝ දන්නවා, යථා දර්ශනයෙන් දන්නවා කවුද කියලා, මනසින් ස්වභාවයෙන් දන්නවා තියෙනවා. නමුත් ඉතින් අපි පිටින් මනින්නේ බිම් බලාගෙන යනවා නම්, හිමින් කතා කරනවා නම්, එක්තරා වර්ගයක සිවුරු පොරවනවා නම්, හිස බාල ඉන්නවා නම්, ඔය ඔය දේවල් වලින් තමයි සිල් ගුණ මනින්න පටන් ගන්න. ඔතන ඇති සිල් ගුණයක් නැහැ පින්නතුනි. ඒ නිසා ඥාන දර්ශනයෙන් අඳුන ගන්න ඕන බුදුහාමුදුරුවෝ. දැන් දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පෙරුණේ ලාභ සත්කාර එකතු කරන, කීර්ති ප්‍රශංසා එකතු කරන කෙනෙක් හැටියටනේ. එහෙම තමයි පෙරුණේ. ඈ ඒක නෙවෙයි. එහෙම තියෙනවා. නමුත් ධර්ම දන්න කෙනාට පේනවා බුද්ධජනන්ස ලාභ සත්කාර එකතු කරන්නෙත් නැහැ, කීර්ති ප්‍රශංසා එකතු කරන්නෙත් නැහැ, කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. මහන්සේ බොහෝම මේ අව්‍යාජ සිතකින් මේ දාන චේතනාවෙන් සිද්ධ කරන මෙහෙවරක් මේ තියෙන්නේ කියලා දැක්කා. ඒකයි බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ දැක්කොත් තමයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධම්ම කියන්නේ මොකද්ද? සද්ධර්මය. නිකම්ම ධම්ම කිව්වහම ධර්මතා. මොනවද ධර්මතා? මේ කුස් ගහ, දෙල් ගහ, පොල් ගහ, ස්ත්‍රිය, පුරුෂයා, මේ ඔක්කොම ධර්මතා. හිරු, සඳු, රැය, දහවල, සීතල, උෂ්ණ, ජලය, මේ මහ පොළොව, මේ ඔක්කොම ධර්මතා. මේවයින් තමයි දරාගන්නේ අපි, හැදෙන්නේ අපි, මේ වයසට යන්නේ, මේ යන්නේ, මේ ධර්මතාවය. ඒකට කියනවා ධර්මතා. නිකම්ම ධර්මතාවයක් නෙමෙයි අපිට ඕන, සද්ධර්මය ඕන. ඒ කියන්නේ සද්ධර්මය කියන්නේ ධර්මතා ඉක්මවෝ. ධර්මතා ඉක්මවෝ ලෝකෝත්තර. ධර්මතා ඉක්මවෝ අවස්ථාවට එන්න ඕන. දැන් ධර්මතා ඉක්මවෝ අවස්ථාවට පැමිණෙන්න තමයි මේ උපදේශන අපි ලබා දෙන්නේ, ක්‍රියා කරන්නේ, කටයුතු කරන්නේ. ඒ ධර්මතා ඉක්ම වූ ඥාන දර්ශනයකට කියනවා සදහම් ඇස. ධර්මඥානෙ කියන්නේත් ඒකට සදහම් ඥානය. හැමතිස්සෙම බලන්න ඕන මම ඉන්ද්‍රයන් හයද ඉන්නේ කියලා. ඉන්ද්‍රයන් හයට බැඳිලා ඉන්නවා නම් ඒ බැඳීම හොයලා ඒකින් නිදහස් වෙන්න ඕන. දැන් අපි හිතමු මුලක් උගුලනවා කියලා, අපි ගහක් උගුලනවා කියලා. අපි බලනවා මොන මුලෙන්ද දැන් බැඳිලා තියෙන්නේ කියලා. ඒ මුල කපනවා. ඊට පස්සේ තව ටිකක් උඩට අදිනවා. ඊට පස්සේ තා මොකද්ද මුලක් තියෙන්නේ කියලා බලනවා. ඒ මුලත් කපනවා. තව අදිනවා. දැන් අදිනකොට තවත් පේනවා, තව තව මුල් වලින් බැඳිලා තියෙනවා කියලා. අන්න ඒ මුලොත් කපනවා. කවලා කොහොම කරලා අපි ගහ උගුලලම දානවා. ඒ වගේ ඉන්ද්‍රියන් හය නැමැති ගහ උගුලනවා. ඈ උගුලනවා. ඒකවල සම්පූර්ණයෙන්ම මේ ඉන්ද්‍රියන් හය බැසගෙන ඉන්න දේවල් වලින් ඉවත් කරලා උගුලලා දැම්මට පස්සේ තම ගහ කූටං විසංකිතං. විසංකාරගතං චිත්තං. මේ ශරීරෙත් එක්ක බැඳලා තියෙන හිත එහම ගලවලා හිත විශ්වයට උදාහරිනු. ශාරීරික ස්වභාවයෙන් මෙතන නතර වෙනවා. ඊට පස්සේ සම්‍යක් ඥානය ඥාන දර්ශන
වෙනවා.
ඒකට කමන්නේ නැහැ. දැන් මෙහෙමද? ඔව්. දැන් මෙහෙමනේ. දැන් හැම දෙයක්ම අපි විදර්ශනාවට ගන්න ගියොත් ඒක අපහසු කාර්යයක් බවට පත් වෙනවා. අපි විදර්ශනාවට ගන්නේ බාධකේ විතරයි, බිඳින්න ඕන බාධකේ විතරයි. දැන් රථ වාහනයකින් යද්දී චූරි 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 වලවල් වල දාගෙන යන්නේ ටයර් එක. මග හරින්නේ ලොකු වලවල්. මැදි කරලා යන්නේ අයින් කරලා යන්නේ ලොකු වලවල උදාහරණයක් ඕගොල්ලෝ යන මේක බුදුරජාණන් වහන්සේ අද වාහන කාර්ක තිබුණා මේක ගන්න උදාහරණයට ඈ ඒ කියන්නේ බිඳින්නේ එහෙම නැත්නම් මග හරින්නේ මොනවද ලොකු වෙන්නේ බාධක ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක්ගේ මානසික ස්වභාවයේ ලක්ෂණයක් ඔබ තුල බලාපොරොත්තු වෙන්නේ ඔබ කෙලෙස් ගොඩාක් තීදි තමයි මාර්ගඵල වුණා දකින්නේ. ඔබ හිතන්න එපා මේ වගේ කෙලෙස් තත්ත්වයක් තියෙනවා මට බැරි වෙයි කියලා. ගොඩාක් කෙලෙස් තීද්දි තමයි මාර්ගඵල ලබන්නේ. බොහොම මේ ප්‍රධාන කෙලෙස් ධර්මතාවයන් වලින් ප්‍රධානම එක වෙන භයානකම දේ වෙන සක්කාය දිට්ඨි ඇති කරනවා. සක්කාය දිට්ඨි නැතිවීමේ හේතුකාරක ධර්මයක් හැටියටම විචිකිච්ඡාව නැති වෙනවා. සීලබ්බත පරාමාස කියලා කියන්නේ මේ දෙයින් විමුක්ති හොයන ඒතන ඇති විමුක්ති මෙතන ඇති විමුක්ති කියලා ආගම් මාරු කරන භාවනා මාරු කරන වැඩෙන් නිදහස් වෙනවා යා. දහස් වෙලා යථාබෝධයටපත් වෙන මග්ගා මග්ග ඥාන දර්ශනේ. එයාටම පේනෝ මග නොම කල යුතු නොකල යුතු දේ නිවන මොකද්ද? සත්‍ය මොකද්ද? සත්‍ය මොකද්ද කියන එක නිතරම පේනවා. ඒක කාගෙවත් අහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් අපි අය ගොඩාක් අය කෝල් කරලත් අහනවා නේද මේක පින්ද? මේක පවුද කියලා. දැන් ඒකට ගැඹුරු ඥානයක් වෙන මග්ගා මග්ග ඥාන දර්ශනය ගැන කොහොම දැනුමක්ද තියෙන්නේ එතකොට? අක්කත් නැහැනේ. ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ඇති වෙන්න ඕන මේක පින්ද මේක පවුද කියලා තමන්ගේ චේතනාව දිහා බලලා හොඳක් නම් යහපතක් නම් කරන්නේ අපි ඒක පිනක්. අයහපතක් අනර්ථයක් නම් අපි කරන්නේ ඒක පාපයක්. තමන්ට ඒ කිරීමෙන් ඒ කියන්නේ ප්‍රසාදයක් ඇති වෙනවනම් කරන මොහොතේ පසුවට පසුකාලීනව නැවත හිතලා බලනකොටත් ඒකේ සතුටක් ඇති වෙනවනම් එවැනි දේවල් කරන්න. ගැටලුවක් ඇති නොවන දේවල් කරන්න. කොහොමත් අපි හිත දන්නවනේ අපිට සාපේක්ෂිතව අනුන් දිහා බලන්න අපේ හෘදය දන්න හොඳටම. ඒ නිසා ආගමක් ඕනේ මේ කල යුතු නොකල යුතු දේ කියපාන හොඳටම අපේ හෘදය දන්නවා අපට සාපේක්ෂිතව අනුන් දිහා බලන්න අපි විඳින්න අකමැති දේ හොඳටම දන්නවා අපේ හිත ඒන් දෙයක් අපි තවත් කෙනෙකුට ලබා දුන්නොත් අන්න කෙහිත කියනවා අන්න ඔබ ලබන්න අකමැති දෙයක් ඔබ විඳින්න අකමැති දෙයක් ඔබ අනිත් අයට ලබා දුන්න කියලා කියනවා මුලින්ම ලෝකෝත්තර ඥාන දර්ශනයක් ඇති වෙනවා. ලෝකෝත්තර ඥාන දර්ශනයක් ඇති වෙනවා. සම්මුති වශයෙන් මුලින්ම රටාව තියෙන්න ඕන නිර්වාණයේ ස්වභාවය. නිවන මොන වගේද? නිවන මොන වගේද? නිවනේ රූප තිබේද? නැහැ. ශබ්ද තිබේද? ගන්ධ තිබේද? රස තිබේද? ස්පර්ශ තිබේද? සිතුවිලි තිබේද? කිසිවක්ම නැද්ද? හා කිසිවක්ම නැද්ද? හා නිවීම තියෙනවා. තියෙනවද නිවීම? සැනසීමේ සුවයක් තියෙනවද? අයි මේ ස්වභාවයක් තියෙනවා. ඔව්. එතකොට එතන ඒ නිර්වාණය තියෙන තැනට ඉර පායනවද? ඉර පායනවද? ඈ ඉර පායනවද? ඔව් ඉර පායනවද? මොකද උත්තරේ? ඉර පායනවද නිවන තියෙන තැනට? නිවනට ඉර පායනවද? හඳ පායනවද? නිවනට අනාගතයක් තියෙනවද? අතීතයක් තියෙනවද? වර්තමානයක් තියෙනවද? නෑ. නිවනේ පිහිටන්න පුළුවන් ද ස්ත්‍රියකට? හා ඔය ස්ත්‍රියකට නිවන පිහිටන්න බෑ, පුරුෂයෙකුට පිහිටන්නත් බෑ. වෙනත් කෙනෙක්ගෙත වෙනත් ගති ලක්ෂණක් තියෙනවා නම් ඒ අයට පිහිටන්නත් බෑ. නපුසකයොත් ඉන්නවනේ, නපුසකෙන් පිහිටන්නත් බෑ. වෙනත් ගති ලක්ෂණ තියෙනවා, ඒගොල්ලන්ට පිහිටන්නත් බෑ. හරිනේ. එතකොට ස්ත්‍රීත් නෑ, පුරුෂයොත් නෑ, වෙන අන් කෙනෙකුත් නෑ, කාටවත් බෑ පිහිටන්න එතන. එතකොට එතන නෑ. දැන් බලන්න, ඉර පායන්නේ, හඳ පායන්නේ, අතීතය නෑ, අනාගතය නෑ, වර්තමානෙ නෑ, ස්ත්‍රී නෑ, පුරුෂ නෑ, වෙන අන් කෙනෙක් නෑ. ඔතෙන්ට එන ප්‍රශ්නයක් තියෙනවද බලන්න? නෑනේ. ඉරපායන එකත් දවල් වෙනකොට ප්‍රශ්නේ දාඩිය දානවා. රැයට අන්ධකාරය නිසා ප්‍රශ්නේ, රැයෙන නිසා, කරවල නිසා ප්‍රශ්නේ, ඈ අතීතයක් තියෙන නිසා අතීතයේ කරපු කියපු දේවල් පිළිබඳව මතක් වෙවි, දුක සතුට එනවා, මානසික ගැටලු ඇති වෙනවා, ඒක ප්‍රශ්නේ. අනාගතයක් ගැන හිතන නිසා අනාගත බය, බීති, බලාපොරොත්තු එනවා, ඒක තියෙන. වර්තමානයක් තියෙන නිසා වර්තමානයේ කළ යුතු අනේක ආකාර වැඩ කටයුතු නිසා දුක්ඛ දෝමනස්සයෝ නේද? ස්ත්‍රී භාවය නිසා ඒකට ඒ හා සම්බන්ධ ප්‍රශ්න, පුරුෂ භාවය නිසා ඒ සම්බන්ධ ප්‍රශ්න, වෙන මොනම හරි ගති ලක්ෂණ ස්වභාවයක් තියෙන කෙනාට ඒ අදාළ වෙන ප්‍රශ්න. ඒ කිසිවක් නැති ඥාන දර්ශනයකින්, මානසික ගුණයකින්, ජීවයකින් ජීවත් වෙන කෙනා මොන තරම් සොඳුරු මිනිස්සෙද? අලංකාර ශ්‍රේෂ්ඨ මිනිස්සෙද්ද? එතන මිනිස්සෙක් ඉන්නවද? එතන මිනිස්සෙක් නෑ. මිනිස්සෙක් නැද්ද? මනුස්සෙක් නැද්ද? හා? ඒ ඒක තමයි වෙන්නේ. මේ ඇත්තෝ අර මෙහෙම ගිහිල්ලා 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 කොහේ හරි හිර වෙනවා. වචනවල හිර වෙනවා. ටික දුරක යනවා, ගිහිල්ලා ආයි ඒකට උත්තර නැතිලා යනවා. ඒකට හේතුව ඥාන දර්ශනයට පත් නොවීම. ඥාන දර්ශනයට පත් වුණා නම් ඔය හිර වෙන්නේ නැහැ කොහොක්ක. නතර වෙන්නේ. ඔව්. ඇත්තද ඇත්ත නෑනේ, දෙකම නෑනේ. දැන් දෙකම නෑ කිව්වට නෑ කියන එක ඔය තියෙන්නේ. ඈ ඇද දෙක ඇත්ත නැත දෙකම නෑ කියලා කිව්වහම ඔය තියෙන්නේ නෑ කියලා. ආයෙන්නේ නෑ කියලා. එතකොට අපි මොකද්ද කරන්න තියෙන්නේ? වචනේ ඉක්මවා දකින්න ඕන. වචනේ ඉක්මවා කතා කරන්න ඕන. වචනේ ඉක්මවා ජීවත් වෙන්න ඕන. වචන සියල්ලම බොරුවක් බව එදාට තමයි වැටහෙන්නේ. වචනේ කියන්නේ මොනතරම් බොරුවක්ද? වචනෙන් ඇත්ත කියන්න බෑ. ඒ කියන්නේ නිවන ගැන කියන්න බෑ වචන ගැන. වචනෙන් කියන්න පුළුවන් මේ ලෞකික දේවල් පිළිබඳව විතරයි. එන්න යන කණ්ඩබොන්ට කියන්න පුළුවන් වචනේ. වචනේ ඉක්මවා යන්න බෑ. වචනෙන් නිර්වාණය අවබෝධ කරගන්නට බැ. එතකොට ඔය ගාථා හරි පද හරි වාක්‍ය හරි ඔක්කොම මතක තියාගෙන ඉන්නේ වචන සීමාවේ. මේ වචන සීමාව වැඩන්නේ නැහැ. වැඩක්ම නැහැ. කිසිම වැඩක් නැහැ. බොරුව. අඟුරු ගොඩ. දැන් මේ මොහොත නිහිනියාවක් හටගත්ත නේද? තමන්ගේ ඥානය තුළ, දර්ශනය තුළ ඉබේට මේ ලෝකෝත්තර නිහිනියාව ආවේ. මේ ලෝකේ නොමිලේ ලබන්න පුළුවන්, වීරයෙන් තොරව ලබන්න පුළුවන්. එකම එක දෙයක් ඇද්ද? ඒ තමයි නිර්වාණය. වීරයෙන් තොරවයි නිවන් දකින්න පුළුවන්. වීරිය සංසිඳින්න ඕන, සම්මා වායාම වෙන්න ඕන, සියලුම උත්සාහයන් නතර කරන්න ඕන. එතකොට එහෙනම් මේ භාවනාවල් නතර කරලා සුපුරුදු පරිදි ගෙදර හිටියපු විදියට ඉන්න එකද? ඈ, ඒ වීරියෙන් ඉන්නේ, ඒ උත්සාහයවල් එතන තියෙනවා. ඈ, ඔය කෙලෙස් වඩන්න, කෙලෙස් හදන්න, කෙලෙස් ලබන්න මොනවද කරන්නේ? වීරිය. සියලු උත්සාහයන්ගෙන් අතර කරන්න ඕන. අනිත් හැම දෙයක්ම වීරියෙන් ලබා ගන්න. හිතේ දෙයක් මතක හරි තියාගෙන ඉන්නේ වීරියෙන්. නැත්නම්ද කියලා එන්නේ වීරියෙන්. කෑම බීමක් හදාගන්නේ හරි වීරියෙන්. දෙයක් ආරක්ෂා කරන්නේ මේ රකවරණයක් ලබා ගන්නේ, නිවසක් හදාගන්නේ, ඔක්කොම කරන්නේ වීරියෙන්. එතකොට වෛරය කරන්න, ක්‍රෝධ කරන්න වීරියෙන්. කරුණාව දක්වන්නේ, ආදරය, මෛත්‍රිය, දයාව ඕවා දක්වන්නේ වීරියෙන්. වීරියෙන් තොරව ලබන දෙයක් ඇත්නම් මේ නිවන. බොහොම ගැඹුරු වචනයක්. ඕ වරදවා තේරුම් කරලා තේරුම් ගත්තොත් එහෙම මට ඉතින් හොඳ බැනුම්. ඔය උන්නාන්තේ බුදුහාමුදුරු සයවුරුද්ද දුෂ්කර ක්‍රියා කරනවා කියලාවත් දැක්කේ නැද්ද කියලා හයි නේද? ඒව කරලා කරලා නතර වෙලානේ. ඊට පස්සේ මේ වීරීන් බැරි බව තේරුම් ගත්ත. වීරිය අත්හැරියා. වීරිය අත්හැරිය කියලා කියන්නේ ඒක හරි වැරදවා තේරුම් ගත්තොත් ධර්ම පරේක්ෂණයක් නතර කරනවා. ඒ කියන්නේ අපි මේ පරේක්ෂණය කරන්නේ වීරිය අතර කරන්නේ කොහොමද කියන එක හරහාගන්න. වීරයක් ඕන බරක් ඇති දෙයක් උස්සන්නනේ, ඔසවන්නනේ. දැන් මෙහෙම මට මේ මේක ඔසවන පොඩි වීරයක් ඕන මේ වටාත්ත. මේ ලේන්සුව ඊට වඩා බර අඩුයි. ඒත් මට පොඩි වීරයක් ඕන. දැන් මේ අත ගෙනියන්නත් වීරයක් ඕන. මේ උදාහරණය දෙන්නේ පිටින්. එතකොට මනසින් මම හෙට මොනවද කරන්නේ? හෙට මම දවල්ට මොනවද කෑම කන්නේ කියලා හිතන්නත් වීරයක් ඕන. නෑ, කෙනෙක් මතක් කරගන්නවා මොන ගැහලා මට දැකලා පුරුදුයි වගේ මතක් කරන්න යනවා. වීරයක් ඕන නැද්ද? වීරයක් ඕන. ඈ, ඊළඟට මම මෙහෙම කෙනෙක් කියලා අභිමානයක් තියාගෙන ඉන්න වීරයක් ඕන නැද්ද? නිතරම යාගේ සංඥාවට දෙන්න ඕන මම මෙහෙම කෙනෙක්, මෙහෙම කෙනෙක්, මෙහෙම කෙනෙක් කියලා දෙන්න ඕන. එතකොට තමයි මේ වීරයෙන් ඒක රැඳෙන්නේ. එතකොට ආශාවල්, කෙලෙස් හරි මොනව හරි දිනනවා නම් ඒව ලබන්න, ලබා ගන්නත්, සතුට වෙන්නත්, දුක් වෙන්නත් ඔක්කොටම මේ වීරය කියන එක ඕන. කෙලෙස් වලට තමයි වීරය ඕන. නිකෙලස් දෙයකට වීරිය මොකටද? බර නැති, ලෙන්සුවත් තරම්වත් බර නැති නිවන ලබන්න වීරිය මොකටද? වීරිය ඕන්නේ. අත්හරින්න, අතහැරීම. අත්හරින්න, අතහැරීම. ඔව් නෑ, දැන් හොඳට බලන්න එක දිහා. අත්හරින්න, අතහැරීම, අත්හරින්න. අල්ල ගැනීමට යන්න එපා. ඒක පහු කරලා නෙවතෙන්ට ආවේ. ඒක පහු වුණා. ඒක හරි. අල්ලා ගැනීම කියන එක අතහැරලා අතහැරීම කියන ගුණයට ආවා. අතහැරීමත් අපි අතහරිනවා. ඊළඟට අපි පාත්‍ර වෙන තැන බලන්න. ඊළඟ පඩිය බලන්න. අවබෝධ කරගන්න තමන්ගේ වාසස්ථානය එතන කරගන්න. අත්හරින්න, අතහැරීම. අල්ලා ගැනීම අතහරිනවා කියලා තැනට ආවනේ. ඒ පියවර නැග්ගා. දැන් මේ පියවරත් අතහරින්න. අත්හරින්න, අතහැරීම. ඊළඟ පියවර, ඊළඟ වචනය බලන්න ගන්න තමන්ගේ අවබෝධ ඥානෙම ගන්න අරගෙන කියන්න පුළුවන්. දැන් අපි බලමු කොයි වගේද උත්තරේ කියලා. අපි දුන්නේ ප්‍රශ්නය අත්හරින්න අතහැරීම. මොකක්ද ආපු උත්තරේ? ඒ වගේ ස්වභාවයක් තමන්ගේ උත්තරේද එහෙම නැත්නම් අනුමාන ප්‍රශ්නද උත්තරද? එහෙම නැත්නම් කුලියට ගත්තේ ඒකද? ඔය හරි බණ වලින් එහෙම අහලා ඈ කුලියට ගත්තේ වගේ ඉන්න එපා. කොපි කරන්න එපා. විභාගෙ ෆේල් වෙනවා. ඒගොල්ලෝ අසමත් වෙනවා. ජීවිතේට මුහුණ දෙන්න විභාගෙ නම් ගෝමාරි පාස්සේ ජීවිතේට මුහුණ දෙන්න ගියාම ගණන් හදාගන්න බැරි වෙනකොට එයාට පාඩු වෙනවා. දෙය කරගන්න බැරි වෙනවා. මොකද උත්තරේ? දැන් උත්තර නැත්තේ කාටද? ඒ ඒක මෙහෙම හදලා කියන උත්තර වෙන්න බෑ. ඒක තමා තුලින්ම නැගෙන උත්තරයක් වෙන්නත් ඕනේ. හදලා කියන උත්තර ඕනේ නැහැ. තමන්ගේ හෘදේ පතුලෙන්ම අර දැනුමට ඇවිල්ලා මට උත්තර දෙන්න එපා. තමන්ගේ අධ්‍යාත්මයේම මතුවෙන උත්තරේ දෙන්න ඕන. ඒකට මම කියන්නේ දැනුමින් නෙමෙයි දැනෙන දෙයින් කතා කරන්න කියලා කියන්නේ. දැනුමින් නෙමෙයි දැනෙන දෙයින් කතා කරන්න. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂතාවයෙන් කතා කරා. ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ දැනෙන දෙයට. දැනෙන දෙයින් කතා කරොත් ලැබෙන ලබා දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද? තව හොයන්න, තව එතෙන්ට එතෙන්ට ඥානෙන් නැඹුරුව බලන්න, ගැඹුරුව බලන්න. මොකද්ද එතනින් මතුවෙන උත්තරේ කියලා බලන්න. ඔක මතක තියාගෙන ගිහිල්ලා ඕන වඩන්න හරි පුළුවන්. එහෙම බෑ, මේ මොහොතින්ම දැකලා ඔක ඉවර කරන්නත් පුළුවන් නේ. අත්හැරීම අතහැරියොත් අපි නිවැරදි තැනට එනවා. අතහැරීම අතහැරින්න යන අතහැරින්න එක නතර කරන්න. දැන් මෙච්චර කාලයක් අතහැර අතහැරන හිටියේ අතහරින තරමටම අල්ල ගන්නවා කියලත් මතක තියාගන්න. අතහරින තරමටම අල්ල ගන්නවා. අපි ලෝකේ අතහරින තරමට අල්ල ගන්නවා. ඒ නිසා අතහැරීම අතහැරියෝ අල්ලගෙන ඉල්ල නතර වෙනවා. රස්සාවකට සස්සාවකට ගිහිල්ලා ජොබ් එක කරන්නේ තමන්ගේ ශ්‍රමය එතෙන්ට අතහරිනවනේ. ඊට පස්සේ ඒක අතහැරලා අපි මොනවද ගන්නෙ? ආයි සල්ලි කොටසක් ගන්න අල්ලගෙන අල්ල ගන්නවා. එතකොට අපි හැම දෙයක්ම අතහරින්නේ අල්ල ගන්න. අතහරින තරමටම අල්ල ගන්නවා. දැන් කඩේට ගිහිල්ලා සල්ලි ටික අතහරිනවා. ඒ ප්‍රමාණයටම බෑග් දෙක තුනක් අල්ලගෙන ඉනවා. අතහරින තරමට අල්ල ගන්නවා. ඒ නිසා අතහැරීම අතහැරියොත් අල්ලගෙන ඉල්ල එතනම නතර වෙනවා. මේක හරි ගැඹුරු කාරණයක්. එක පාරට ඔය ගෙවල් දොරවල් වල ගිහිල්ලා මේ නෝතේරන බණක් කියනවා අමුදුරු මේ කියලා කියන්න එපා. නොතේරෙන මිනිස්සු මේ නේද කියන්න බෑ මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියලා. මේක බොහොම දීර්ඝ පැහැදිලි කිරීම කරලා තමයි මේ වගේ ගැඹුරු තැන් වලට කියපාන්නේ. තේරෙන කම්ම අහන්න, තේරෙන කම්ම අහන්න, තේරෙන කම්ම පරිශ්‍රණය කරන්න. උත්තර මට ඕනේ නැහැ. මං හොඳට උත්තර දන්නෝ, පාර දන්නෝ, වංගු දන්නෝ, කොහොමද දන්නේ? උත්තරේ ඕන තමන්ටයි. මම මේ උත්තරේ දන්නේ නැතුව ඕගොල්ලන්ගේ උත්තර අහන්න නෙමෙයි නේද? උත්තරේ ඕන තමන්ටයි. තමන්ට උත්තරේ හරියට අරගෙන මට කියන්න. ඒත් මට කියන්න ඕනේ. ඒ අඩුපාඩුවක් තියෙනවා නම් එතකොට කියන්න පුළුවන් නේ. ඒත් උත්තරේ මට වැඩක් නැහැ. නැතෙන්ද යොදන්න ඕන අධිචිත්තය, අධිඥානෙ යොදන්න ඕන. ඒ කියන්නේ වේගය වැඩි වෙන්න ඕන, ශක්තිය වැඩි වෙන්න ඕන. අතීන්ද්‍රිය කියන්නේ ඔකට, අතීන්ද්‍රිය, අතිවේගවත්. අධිතීක්ෂණ බුද්ධිය. යුද ඇතෙක් වගේ පෙරලගෙන යන බුද්ධියක්, අතීන්ද්‍රිය, අතිඥානෙ. නෑ දැන් ඉතින් ලේසි මං කිව්වේ අතහරින්න අල්ලගත්ත දේවල් ටික ඕනේ නෑ දැන්. අතහැරීම අල්ලගෙන ඉන්නේ. අතහැරීම අල්ලගෙන අතහැරීමක් තමයි. ඔව් මොකද මේ ඥාති වෙන්න පුළුවන්කම තියෙන ධර්මයේ දැක්කොත් විතරයි. ආනන්ද හැඳුරුවන්ට හරි මේ ශ්‍රාවක සාසනයට හරි ඥාතිගතය කියන්න පුළුවන් ධර්මයේ දැක්කයි විතරයි මම ගන්නෙ. නැත්නම් අනිත් අය ඔක්කොම වහා විලෙන සුළුයි කියලා තමයි ආසනෙ ඉස්සර කරන්න තියෙන්නේ නේද? වහා විලෙන සුළුයි. මේ විදර්ශනාව යන්දි ඔබටම දකින්න පුළුවන් ප්‍රබල ඇලීම් ගුණයන් හිමීන් සැරේ විදර්ශනාවට මෙහෙම හිත් වෙනවා, සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා තමන්ම දන්න ඊළඟට ප්‍රබල ඇලීම් ගුණයන් ඔය යටින් ඒ මනසට එකතු වෙලා ඊළඟට ඔහොම යනවා. ඒක තමයි තේරුම් ගන්න පුළුවන් හොඳට. ඉස්සරහට විදර්ශනාව මේ යන්දි ඉදිරියට යන්දි අර ප්‍රබල ඇලීම් එක මෙහෙම ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒ ඇලීම් පවා බිඳ දමාගෙන යන අර යුද පිටියට බැස ඇතෙක් වගේ කියලානේ දෙන්නේ. හැම එකම පොඩි කරගෙන ඉස්සරහට යන ගුණයක් තියෙන. ඒ තමයි අධික වීරය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කිව්වේ ඒකට. ඒ වීරයෙන් සොයා බලාගෙන යන්නේ. මෙන්න මේ ක්‍රමයට බණහන අය තමයි ධර්ම ශ්‍රවණය කරපු අය තමයි දානිවන් දැක්කේ. මේ කරන්නේ නියම විදර්ශනාව. ගම් බොරුවට ඇටමස් නහර ගණන් කර කර ඉන්නව නෙමෙයි. මේ තමයි නියම මනසින් ඈතර වෙන ක්‍රමය, නිවැරදිම ක්‍රමය. සංකල්ප ඇති කරලා නතර කරනව නෙමෙයි, සංකල්ප ඉක්මවා යන, මනස ඉක්මවා යන, ඉන්ද්‍රියන් ඉක්මවා යන, ලෝකය ඉක්මවා යන ගුණයට පත් වෙන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි මේ ඔබ වැඩිවේ. ඔබේ ඔළුව දිහා බැලුවොත් ඔබ අද උදෑසන ඇවිල්ලා වාඩි වෙච්ච ඔළුවද දැන් තියෙන්නේ. ඊට වඩා ක්ලීන් වෙච්ච, පිරිසුදු වෙච්ච ඔළුවක්ද බලන්න තියෙන්නේ. ආ ක්ලීන් වෙලානේ, පිරිසුදු වෙලා. තිබුණට වඩා පිරිසුදු වෙලා. උදේ එක්කෙනා අඳුර ගන්නත් බැරි වේ දැන් එක්කෙනා. ඈ ඈ ආ එහෙමනම් ඒකට තමයි දහම් කුසලයේ කියලා කියන්නේ, ශක්තිය කියලා කියන්නේ. හුදෙක් වින්දනයක් නෑ, සතුටක් නෙමෙයි තියෙන්නේ, ප්‍රඥා මහිමයක් තියෙන්නේ. මොක මහා බල සම්පන්නයි. ඕක මහා පාප කර්මයන් පවා දියකර හරින්න පුළුවන්, දුර්වල කරන්න පුළුවන් ශක්තියකින් යුක්තයි ඔය කුසලය. ලෝකෝත්තර කුසලය වැඩුණේ ඈ පින වගේ. ඔව් ගොඩාක් වටිනෝ පින. හරියට කළුගල් චාච්චයක් නම් ලෝකෝත්තර කුසලයේ මැණික් චාච්චයක්. නිල් ආහාරතු මැණික් චාච්චය. ඒකට කළුගල් චාච්චයද වටින්නේ චාච්චයද උපමා කරේ. එතකොට මැණික් චාච්චිය වටිනාකම කළුගල් චාච්චිය වගේ කෝටි ප්‍රකෝටි ගානකින් වැඩි. ඒක නිසා තමයි කුසලයේ බලය වැඩි, බල සම්පන්න වැඩි. ඒ නිසා තමයි අතුරු අසුරු සනයක් චේතෝ විමුක්ති වාසය කරනවා නම් ඒක තමයි, ඒක තමයි මේ මහා අනුසස් ලැබෙන බලය හැටියට පෙන්වන්නේ. චේතෝ විමුක්තිය ලැබෙන්නේ ලෝකෝත්තර ගුණයට හිත යොමුනාට පස්සේ. ඉතින් මේ අවස්ථාවේදී පින්නතුන් මේ චේතෝ විමුක්ති ගුණය අසුරු සනයකට වඩා වඩනවා, වැඩෙනවා. ගුණයක් හැටියට මේ එනිසා බුදුරජාණන් වහන්සේට ආර්ය ශ්‍රාවකයන්ට ඥාතිකම් කියන්න ඔබටත් ඔන්න හැකියාව තියෙනවා, විවෘත කරලා තියෙනවා. හොයාගෙන එන්න, අතහැරීම අතහරින්න, අතහැරීම අතහැරියම මොකද වෙන්නේ, මොකද්ද தත්ත්වේ, කොහොමද ස්වභාවය කියලා හොයාගෙන එන්න. තමන්ට විවේක ලැබෙන කාමරයකදී, පුටුවකදී වාඩි වෙලා බසයකදී ඕන වෙලාවක ඔබ හොයන්න. තමන් තනියෙ පිරිසක් එක්ක නෙමෙයි ඉන්නේ කියලා කල්පනා කරලා තමන් තනියෙන්ම හොයන්න, හොයාගෙන එන්න උත්තරේ. එතකොට හරි. එහෙමනම් අපි අද වැඩසටහන අවසන් කරනවා. තෙරුවන් සරණයි.